재농업인으로는 나눔에서 나아진다는 것은 아티가오르니의 미니바라니 스리담마람마르 마함 아자노하시는 아우타라이 마디는 비빌의 마음을 위하라기 때문에 인텐 대발라시 삼대나이크 마하 아미나시딘 아우사라이 시에만 මේ ප්‍රදේශයේ මෙන්ම වෙනත් ප්‍රදේශවල විහාරස්ථානවලින් සහ ආයන සේනාසනවලින් වැඩම වදාළ මහා සංඝරත්නයන් භික්ෂුන් වහන්සේලාගෙන් මෑණින් වහන්සේලාගෙන් අවසරයි. සේම ධර්මස්වර සඳහා පැමිණ සිටින සියලුම උපාසක උපාසිකා මහත්මීන් අවසරයි. සැතපුම් සිය ගණනක් දොර ගෙවාගෙන වදල් කුඹර ජනතාව වෙනුවෙන් දැක්වූ මහා කරුණාවේ මෛත්‍රියෙන් අප ප්‍රදේශයට වැඩම කළා වූ මේ උත්තමයන් වහන්සේ ලොවටම සිය සත්කාර්මය දේශනා කරන ලොවම දම් අමාලසින් නහවන චතුරා සත්‍ය පිණසම දහම් දෙසන මහා තාත්න වහන්සේ මම මේ අවස්ථාවේ දුහොත් මොදුන්දී පිළිබඳුලක්නවා. එසේම මහා සංඝරත්නය විෂ්ණී වහන්සේලා සීමෑනන් කාමත් සද්ධාවෙන් අමේ අවස්ථාවේ වඩල් කුඹ ජනකා වෙනුවෙන් පිළිගන්න ලබනවා. එසේම පින්වත් උපාසක උපාසිකාවනි ඔබ සියලු දෙනාමත් මම තාමත්ම භක්තියෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගන්න ලබනවා. ඇත්තටම මම මේ අවස්ථාවේ වැඩිපුර කතා කියන්න බලාපොරොත්තු නැහැ. ඔබේ මේ මහා ප්‍රාචන් වහන්සේ අවුරුදු 800ක් පමණ වැළලී තිබූ අපි අනුබුදු කියන දේශන බුදුරජාන් වහන්සේ දේශනා කළ සීදා අත්තරණ නැවත දෙලි දෙලි කරමින් නිවන් මඟ අපට පෙන්වා දී තියෙනවා. ඉතින් මම උන්වහන්සේට නැවතත් මේ කරන යුග මෙහෙවර වෙනුවෙන් ඒ ආයස ප්‍රාර්ථනා කරනවා. එසේම උපාසක උපාසිකාවනි ඔබ සියලු දෙනා මෙතනට පැමිණේ ධර්මාශ්‍රවණය සඳහායි. බුදු පියාණන් වහන්සේ දේශනා කළ පරිදී පණ භාවනා එහෙනම් අපි ඉස්සෙල්ලාම පණ ඇසිය යුතුයි. ධර්මාශ්‍රවණය කෙරෙහි අපේ මේ මහා ප්‍රඥන් වහන්සේ දේශනා කළ ලබන්නේ ඒකයි. ඒ තුළින් අපගේ සුතමේ ඥානය අපගේ සිත සංකානේ සුතමේ ඥානය අවදීනවා. සෝතාවදානේ පන්නා සුතමේ ඥානය යනුවෙන් මහසේලා දේශනා කරන ඒ ඥානය ලබා ගැනීමට මනා සිත කල්පනාවෙන් සිහි බුද්ධියෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. ඉතින් පින්වත් ඔබ සියලු දෙනා මේ අවස්ථාවට සහභාගී වුණේ පෙරපින් පිරු නිසායි, ඔබේ ප්‍රතිපුණ්‍යතා ශක්තිය තියෙන නිසායි. නැත්නම් ආත්මයේ මේ අවස්ථාවේ හිතෙන්නේ නැහැ මේ පිටට එන්න කියලා. ඉතින් ඔබ සියලු දෙනා පින් පිරු තාමත් වාසනාවන්ත උපාසික උපාසිකාවන්. දයාවර මහවරුනේ ඔබ සමහරක් තමන්ගේ දරුවා ඔබේ තියාගෙන මේ ඇවිල්ලා ඉන්නේ සිත සත්‍යමය අහන්නටයි. ඉතින් දරුවා සුදුසු තැනක තබාගෙන ඒ කටයුත්ත කරමින් ගෞරවයෙන් මම උදා සිටිනවා. ඒකම මම තවත් ඉල්ලීමක් කරනවා අපගේ සුතමේ ඥානය මේ ආර්යයන් වහන්සේගේ ධර්ම දේශන කළා වෙලාවේ සුතමේ ඥානය අවදි වෙන අවස්ථාවේ ඔබගේ ළඟ තියෙන දුරකථනය ඔබ නැත්තම් අවදින දුරකථනය ගැන ආදවීමක් ඒ අවදිවීම වැළැක්වෙනවා වෙන්න පුළුවන්. ඒ එක්තරා විදිහක නිවන් මාර්ගය අවබෝධ වෙනවා හා සමානයි. ඉතින් එම නිසා මම ගෞරවයෙන් එම පෙරහතේ සාන්ති කරගන්නවා නිවිදෙනවා. ඒකම මම මේ අවස්ථාවේ දයත්පත්යේදී පූජා කිරීමට පෙර ධර්ම දේශන ආරාධනයට පෙර නාගල විහාරාධිපති ස්වාමීන් වහන්සේට වචන කිහිපයකින් ඔබ ආමන්ත්‍රණය කරමින් තාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් උන්වහන්සේ ආහන උන්වහන්සේගේ ඔබ සියලු දෙනාම ධර්ම දේශනාව අහලා අවසානයේ අහන්න ඔබේ සැකයක් සංකාවක් ගැටලුවක් තියෙනවා නම් ඒ ඕනම ප්‍රශ්නයකට ගැටලුවකට උන්වහන්සේ තාම කරුණාවෙන් ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා. අන්න එහෙම කෙනෙක් අද අපේ රටේ කොහෙවත් මම දැකලා නැහැ. ආනෝනම් ප්‍රශ්නයකට විසඳුම් නම් දෙන්න පුළුවන් ධර්මඥය අනුකූලව ගංගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ නම් උන්වහන්සේ තමයි අපේ මේ ආර්යයන් වහන්සේ ජීවන පරාජය ශ්‍රී ධම්මාරක්කාර හම්බුදුර වහන්සේ එන්නා උන්වහන්සේට අපි මේ වෙලාවේ තුන්රුවන්ගේ ආශිර්වාදය රැකවන්නේ ලැබේවා දේව ආශිර්වාදය සම්මාදිට්ඨිය දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. මේ විද්‍යාදිත්‍යයෙන් මේ රට පමණක් නෙවෙයි මේ ලෝකෙම ඒ සම්මාදිට්ඨිය කරා ගමන් කරවීමට ඔබ වහන්සේට ඒ ශක්තිය ධෛර්යය ලැබේවා. තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබේවා. නිරෝගීකම ලැබේවා. නිරෝගී භාවය ලැබේවා. මේ ධර්ම වැඩි වැඩියෙන් මුළු ලෝකෙටම ව්‍යාප්ත කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. අප ප්‍රදේශයට වැඩම කරවීම පිළිබඳව පළාතේ නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් වශයෙන් ගෝවාන්සේ තාම ගෞරවයෙන් සාදරයෙන් පිළිගන්න අතර ගෝවාන්සේගේ වටිනා ධර්ම දේශනාව දේශනා කරන හැටියට තාම ගෞරවයෙන් මේ වෙලාවේ ආරාධනා කර සිටිනවා. සියලු දෙනාට තුන්වන්ගේ සතුට.
මීළඟට මම තාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ගබ්‍රේ ඉන්ද්‍රසේන මහතා. ඒ කියන්නේ මේ අපට ධර්ම දේශනය සඳහා මේ භූමිය ලබා දුන් ඒ මහතාට මෙතනට මේ ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණියා වූ සියලු දෙනාගේ දහම් ඇස පහළ වී චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් නිර්වාණ සෝය ලබා ගැනීමට අවස්ථාව ලැබේවා අධිෂ්ඨානය කරමින් එම දෙහැපත්ය පූජා කරමින් මම ආශිර්වාදයි.
හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දීලා නමස්කාරය කියවන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි, පානාති පාඨා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පිංවත්නි බුද්ධ ශාසනයක් තුල මිනිසෙක් වෙලා මනස පිරිසිදු කරගන්න උසස් තත්ත්වයකටපත් කරගන්න හැකි උපතක් ලැබූ කෙනෙකුට අපි මනුස්සත්ව ප්‍රතිලාභයක් කියනවා. ඒ නිසා මේ මිනිහෙක් වෙලා ඉපදුණු අවස්ථාවේ කෙනෙකුට පුළුවන්කම තියෙනවා උබතෝ භාග විමුක්තියම සාක්ෂාත් කරගන්න. ඒ වගේම උභය අර්ථ සාධනයක්ම සාක්ෂාත් කරගන්න පුළුවන්. උබතෝ භාග විමුක්තිය කිව්වේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත්. උභය අර්ථ සාධනය කිව්වේ ලෞකික වශයෙන් මේ ලෝකයේ තුල අපි ජීවත් වෙලා ඉන්න කාලය තුල මේ ජීවිත කාලය තුල යම් යථාර්ථයක් සාක්ෂාත් කරගන්නත් ඒ වගේම මේ අනවරත සංසාරේ මේ දුකින් මිදී නිදහස්ව ලෝකෝත්තර ලෝකයෙන් ඈතර වෙන තත්වයට පත් වෙන්නටත් මේ ධර්ම උපකාර වෙනවා. මේ සඳහා තියෙන්නේ අනුගමනය කළ යුත්තේ ධර්ම. බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ලෝකයාට අනුකම්පා සහිතව දේශනා කරන්නේ මෙන්න මේ භව උදුරා දමන ධර්මයක්. භව කිව්වේ රාග භව, ද්වේෂ භව, මෝහ භව. එනිසා මෙතෙන්දී මේ කල්යාණ මිත්‍ර සම්පත්තියත් පරම පවිත්‍ර සිරිසත් ධර්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමත් ධම්මානුධම්ම පටිපදාවෙහි හැසිරීමට යම් දැනුමක් ලබා ගැනීමත් කියන කාරණා හතර සෝතාපට්ටි අංග හතරක් හැටියට බුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට අවම වශයෙන් අඩුම වශයෙන් සෝතාපට්ටි ඵලයට හෝ පත්වෙන්න ලැබුණොත් මේ මිනිසත් බවක් ලැබූ අවස්ථාවේ ඒ පුද්ගලයා නියත සම්බෝධි පරායනයෙන්ම මේ නිවන් මගට අවතීර්ණ වූ පටිසෝත ගාමී තත්වයට පත් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් සම්මා දිට්ඨියට පත් වූ ආර්ය මාර්ගය යන කෙනෙක් බවට පත් වෙනවා. සතර අපා දුකෙන් සදහටම මිදී නිදහස් වූ කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා මිනිහෙක් කැටියට ඉපදුන අවස්ථාවේ අඩුම වශයෙන් මිම්මතු මේ සප්තර අපා දුකෙන්වත් මිදී නිදහස් වෙන්න පුළුවන් වුණොත් ඒක හිතාගන්න බැරි තරම් කියලා වචනවලින් ප්‍රකාශ කරන්න බැරි තරම් ලොකු සහනයක්. ඒ නිසා මේ මිනිසුන් හැටියට උපත ලබන අයගෙන් බුදුහාමුදුරුවෝ කිව්වා මේ මහ පොළවේ පස් හා සමානයි මිනිසුන් හැටියට ඉපද ලබන අය. ඒ වගේම ඒ පස් වලින් අර නිය පිටට ගන්නා පස් ප්‍රමාණය හා සමානයි අර සතර පාදුකෙන් මිදී සෝතාපට්ටි ඵලයට පත් වූ සම්මා දිට්ඨියට පත්වන ආර්යයන් වහන්සේලා පුද්ගලයෝ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකයාට දේශනා කරපු දහම තියෙන්නේ දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන, යථාභූත ඥාන දර්ශනයක් ඒ තුළින් ලබන්න ඕන. මේ සතර අපා දුකෙන් මිදී නිදහස් වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඒ පටිසෝතගාමී මාර්ගයට පත්වෙන්නට අපි කළ යුතු දේ මොනවාද කියන එක තේරුම් ගන්න. මේක මාර්ගයක්, මාර්ග චර්යාවක්, පිළිවෙතක්, ප්‍රතිපත්තියක්. එනිසා මේ බුද්ධ ශාසනය පරියාප්ති ශාසනයක් හැටියට ලෞතුරා බුදුහාමුදුරුවම දේශනා කළා. මේ තමන් දේශනා කරන ධර්මය පරියාප්ති ශාසනයක් මතු කිරීම කියලා. එනිසා බුදුහාමුදුරුවෝ සබ්බ ධම්ම මූල පරියාය, ධම්ම පරියාය, ආශව සංවර පරියාය, නිබ්බේධික පරියාය, අනුධම්ම අනුධම්ම පරියාය හැටියට පංච පරියායක් පිළිවෙතක් මේ බුද්ධ ශාසනය පවත්වාගෙන යන්නට උපකාර වන ආකාරයට දේශනා කළා, මිනිසුන්ට කියලා දුන්නා. ඒ නිසා අපි ඔබ හැම අද මිනිහෙක් හැටියට ඉපදිලා තියෙනකොට මේ අවස්ථාවේ අපි තේරුම් ගත යුතුයි අපේ හිත කිලුටු වෙන්නේ කොහොමද, මනස මුවහ වෙන්නේ කොහොමද, ඒ වගේම හිත පිරිසිදු කරගන්නේ කොහොමද, මනස අර පිරිසිදු කරගෙන ප්‍රඥාවෙන් කටයුතු කරන්නේ කොහොමද. මනස පිරිසිදු වූ පුද්ගලයා කටයුතු කරන්නේ ප්‍රඥාවන්තයෙක් හැටියට, මනස කිලුටු වූ පුද්ගලයා කටයුතු කරන්නේ අඥාන පුද්ගලයෙක් හැටියට. ඒ නිසා යම්කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් ලැබුණොත් තමන්ගේ මේ ඔය තමන්ගේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තමන්ව පවත්වාගෙන යන මේ මනස කියන ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය පිරිසිදු කරගන්න පුළුවන් වුණොත් එතෙන්දි ප්‍රඥාවන්තයෙක් වෙනවා, ප්‍රඥාවෙන් කටයුතු කරන පුද්ගලයෙක් වෙනවා. ප්‍රඥාවන්තයෙක් වුණොත් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා සීල සමාධි සියලු ත්‍රිසික්ඛාම පූර්ණය කරගන්න. ප්‍රඥා සීල සමාධි තුනම පූර්ණ කරගන්න පුළුවන් ප්‍රඥාවන්තයෙකුට. ඉතින් ඒක නිසා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්නේ නැතුව පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලබන්න බැරුව සම්මා දිට්ඨියටපත් නොවි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඒක නිසා මේ බුද්ධ ශාසනය තුල බුදුහාමුදුරුවෝ බුද්ධත්ව දවසේ බුද්ධත්වයටපත් වූ දිනේ පටන් අද වෙනකම්ම යම් කිසි කෙනෙක් මගඵල ලැබුවා නම් ඒ මගඵල ලැබූ සියලු දෙනා මගඵල ලබලා තියෙන්නේ මේ බුදු බණ අහලා, මේ ධර්මය ශ්‍රවණය කරලා. ඒ මිසක් වෙන යම් කිසි පිළිවෙතක් ප්‍රතිපදාවක් අනුගමනය කිරීමෙන් පමණක් මගඵල ලැබූ කෙනෙක් මේ බුද්ධ ශාසනය තුල නැහැ. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම තේරුම් ගත යුතුයි අපි මේ ඔබ හැම මේ බණ අහනවා කියන්නේ මේ කළු නසන ධර්මයක් අහනවා. කළු කිව්වේ කෙලෙස් කිලුටුදේ කිලුටු අනදේ. ඔය කිලුටු එන්නේ ඔබේ හිත වෙන මොකක්වත් නෙමේ කිලුටු එන්නේ. ඔබ කරන වැරදි දේවල් නිසා දස අකුසලය නිසා අර අකටයුතුකම් නිසා තීනි දුෂ්චරිතය නිසා ඔබේ හිත කිලුටු වෙනවා. ඔබේ හිත කළු වෙනවා. එනිසා ප්‍රිය දේට ඇලීම කියන රාගයෙන් හිත කිලුටු වෙනවා. අප්‍රිය දේට ගැටීම තරහ වෛර කිරීම නිසා ඔබේ හිත කිලුටු වෙනවා. මානයෙන් මෝහයෙන් කටයුතු කිරීම නිසා ඒ හේතුවක් කොටගෙන ඔබේ හිත කිලුටු වෙනවා. ඒ නිසා මේ කිලුටු වෙන හිත නිසා තමයි රාගය ද්වේෂය මෝහය කියන පැවැත්මට උපකාර වන ගති තුන පුද්ගලයෙක් තුළ ක්‍රියාත්මක වෙන්නේ පවතින්නේ පවත්වාගෙන යන්නේ. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන තේරුම් ගන්න ඕන තමන්ගේ තම තමන්ගේ වෙන කාගේවත් හිත නෙමෙයි තම තමන්ගේ හිත කිලුටු වෙන්නේ කොහොමද? ඒ කිලුටු වෙන හිත නිසා තමන්ට උරුම වන දේ මොනවද ප්‍රතිඵල? ඒවා අපල අයහපත් ඵල. ඒ වගේම ඒ හිත පිරිසිදු කරගත්තොත් ඒ වගේම ඒවා සඵල වෙනවා. ඒවා යහපත් ප්‍රතිඵල උරුම කර දෙන ගෙන දෙන දේවල් වෙනවා. ඉතින් ඒක නිසා මේ හිත කිලුටු වෙන ආකාරයත් හිත පිරිසිදු වෙන ආකාරයත් යන දෙකම යම් කිසි කෙනෙක් නිවැරදිවත් ප්‍රායෝගිකවත් භාවිතයට ගන්න යමක් දැනගත යුතුයි, තේරුම් ගත යුතුයි, අහගත යුතුයි. ඒක නිසා කිසිසේත්ම මේ හිත පිරිසිදු වෙන දේ නිවැරදිව අහලා දැන නොගෙන මේ මාර්ගයේ මේ නිවන් මාර්ගයේ මේ සෝතාපට්ටි මාර්ගයට පත් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඔබේ හිත කිලුටු කරන්නේ ඔබගේම කැමැත්තෙන්. කිලුටු වෙන්නේ ඔබේම කැමැත්තෙන්. ඒ මිසක් වෙන කෙනෙකුට බලෙන් ඔබේ හිත කිලුටු කරන්නට පුළුවන් කමක් නැහැ. එනිසා ප්‍රියදේට ඇලෙන හැම අවස්ථාවකම හිත රාගයෙන් කිලුටු වෙනවා. අප්‍රියදේට ගැටෙන තරහ යන වෛර කරන ක්‍රෝධ කරන හැම අවස්ථාවකම ද්වේෂයෙන් ඔබේ හිත කිලුටු වෙනවා. ඒ වගේම ප්‍රිය අප්‍රිය දෙක අතර වැරදිසේ මානයෙන් මනින හැම අවස්ථාවකම මෝහයෙන් හිත කිලුටු වෙනවා. ඒ නිසා මේ බුද්ධ දේශනාව අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කියන කෙලෙස් ධර්මවලින් කළු ධර්මවලින් හිත කිලුටු වෙන ආකාරය විග්‍රහ කරපු දහමක්. ඒ දහමට කියනවා පටිච්ච සමුප්පාද ධර්මය. ඒ මාගදී භාෂාවෙන් අපි සිංහල භාෂාවෙන් කියනවා නම් හේතුඵල ධහම කියලත් මේකට කියන්න පුළුවන්. හේතුව තමා පටිච්චවීම, ඵලය තමා සම්බන්ධතාවයක් සමුදය ධර්මයක් තමන්ගේ හිටේ අලුතෙන් ඇතිවීම ඉපදීම සම් උප්පාද. ඒ නිසා පින්වතුනි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන තමන්ගේ හිත දිගින් දිගටම පිරිසිදු කරගන්න නම් තමන් මොන ආකාරයෙන්ද කටයුතු කළ යුත්තේ. තමන්ගේ හිත කිලුටු වෙන්නේ කොහොමද කියලා දැනගත්තේ නැත්නම් පිරිසිදු වෙන ආකාරය තේරුම් ගන්නත් පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඇහෙන් ප්‍රිය මනාප රූපයක් දැකලා ඒ රූපයට ඇලුනොත් ගැටුනොත් මුලා වුණොත් හිත කිලුටු වෙනවා. ඇහෙන් රූපයක් දැක්ක පලියට ඇලෙන්නත් නම් ගැටෙන්නත් නම් මුලා වෙන්නත් නම් හිත කිලුටු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඇහැ තියෙන්නේ රූප බලන්න, කන තියෙන්නේ ශබ්ද රූප අහන්න ඇහෙන්න, නාසය තියෙන්නේ ගඳ සුවඳ ආග්‍රහණය කරන්න ආග්‍රහණය වෙන්න, දිව තියෙන්නේ රස බලන්න රස විඳින්න, ඒ වගේම කය පහස ලබන්න, මන ධර්මතාවන් තේරුම් ගන්න. මේක නෙමෙයි වරද, වරද තමයි අර පෘථග්ජන ලෝකයා පෘථග්ජන පුද්ගලයෝ මේ ඇහැ පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඇහැ පාවිච්චි කරන්නේ අසංවර විදිහට, සංවර නැහැ. කන සංවර නැහැ, නාසය දිවකය මන හයම සංවර නැහැ. අසංවර වූ සිතකින් කටයුතු කරන හැම අවස්ථාවකම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන අවස්ථාවක්. ඒක නිසා අර කායේන සංවරෝ සාදු, වාචාය සංවරෝ සාදු, මනසා සංවරෝ සාදු, සාදු සබ්බත් සංවරෝ. ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන තමන්ගේ ඇහැ කන නාසය දිව කය මන තමයි මේ ඉන්ද්‍රිය සංවරය හැටියට බුදුහාමුදුරුව දේශනා කළේ. මේ තමන්ගේ ඇහැ කන නාසය දිව කය මන තව කෙනෙකුට, බාහිර කෙනෙකුට, පිටස්තර පුද්ගලයෙකුට, තමන්ගේ ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට, අම්මට තාත්තට, දූ දරුවන්ට, පන්සලේ හාමුදුරුවන්ට, බලධාරියෙකුට, විශ්වකර්මයෙකුට, ආණ්ඩුවකට, රජයකට කිසිම ආකාරයකින් තමන්ගේ ඇහැ සංවර කරලා දෙන්න බෑ. කන නාසය දිවකය මන සංවර කරලා දෙන්න බෑ. මේක මේ ඇහැ කන නාසය දිවකය මන සංවර කරගන්නට නම් තමන් නිවැරදිවම බණ අහන්න ඕන. බව තියෙන තාක්කල්, රාග බව, ද්වේෂ බව, මෝහ බව තියෙන තාක්කල්, ක්‍රියාත්මක වන තාක්කල් ඒ පුද්ගලයාගේ, ඒ සත්වයාගේ අර ඉන්ද්‍රිය හය අසංවරයි. ඒ ඉන්ද්‍රිය අසංවර වූ වහාම ඒවා ඉන්ද්‍රියයන් හැටියට නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒවා අහක යන කුණු එකතු කරගන්නා ආයතන හයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඔය තමන්ගෙම ඇහැ චක්කායතනයක් හැටියට ක්‍රියාත්මක වෙනවා පෘථග්ජන පුද්ගලයෙකුයි. නාසය දිව කය මන හයම චක්කායතනය, සෝතායතනය, ගානායතනය, දිව්වායතනය, කායායතනය, මනායතනය. ආයතන කියන්නේ අහක යන කුණු, ආගන්තුකේහි උපකිලිට්ටේන උපකිලිට්ටම්. ඒ අහක යන කුණු ඇතුළට එකතු කරගන්නේ මෙන්න මේ ආයතන හැටියට ඔබේ ඇහැ කන නාසය දිව කය මන ක්‍රියාත්මක වෙනවා නම්, ඒ වගේම ඔබේ ඔය ඇහැ කන නාසය දිව කය මන සංවර නම් ඔය ඇහැ කන නාසය දිව කය මන ඉන්ද්‍රිය හයක් හැටියට පිරිසිදු කරන්න උපකාර වෙනවා ඇතුළාන්තේ අධ්‍යාත්මේ. එතකොට මේ තමන්ගෙම ඇහැ කන නාසය දිව කය මන වරක අර ප්‍රිය දෙයට ඇලීම, අප්‍රිය දෙයට ගැටීම, ප්‍රියා ප්‍රියතර වැරදිචේ මැනීම නිසා ආයතන හයක් හැටියට ක්‍රියාත්මක වෙනකොට අහක යන කුණු ඇතුළට ගන්නකොට ආගන්තුකේ උපකිලිට්ටේන උපකිලිට්ටං ඇතුළට අරගෙන ගොඩ ගහ ගන්නකොට මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ කෙලෙස් පොදියක් කළු ධර්ම පොදියක් කාලං කරෝති කියන බුද්ධ භාෂිතයේ මාගදී වචනයක් විග්‍රහ කළා. ඒ නිසා කර්ම බීජ පොදියක් කෙලෙස් පොදියක් සියලුම පෘථග්ජන පුද්ගලයන්ගේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තමන්ට නොපෙනුනාට ගොඩ ගහලා එකතු කරලා පවතිනවා. මේ කෙලෙස් පොදිය එකතු කරගන්නෙම කරුණු හතරක් සඳහා. ඒක විඥානාහාර සඳහා ඔය කෙලෙස් පොදිය ඔය කලධර්ම පොදිය විඥාණයට ආහාර වෙනවා. ඒ වගේම සම්පස්ස ආහාර සංචේතන ආහාර කබලින්කාර ආහාර සඳහා බුදුහාමුදුරුක සබ්බේ සත්තා ආහාර ටික. මේ අපි සිංහල භාෂාවෙන් කියන ආහාර වලට වඩා මේ ආහාර වෙනස්. මේ ආහාර කිව්වේ මේ පැවැත්ම, මේ සංසාර පැවැත්ම, මේ අනවරත සංසාර ගමනේ දිගින් දිගටම මතු මතුත් යලි යලිත් නැවත නැවතත් අර කරජකයක් කූඩුවක් හදන්න උපකාර වන දේ තමා පැවැත්ම. ඒ නිසා පින්වතුනි මේ සබ්බේ සත්තා ආහාර ටිකා කිව්වේ මේ අපි හිතන විදිහේ ආහාර ගැනීමක් නෙමේ. ඔය විඥානාහාර සංචේතනාහාර සම්පස්සාහාර කබලින්කාර ආහාර කියන හතරම එකතු කරගන්නේ සීමාවක් නැතුව එකතු කරගන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසයෝ. එක කෙලවරක් නැහැ, තෘප්තියක් නැහැ. පෘථග්ජන පුද්ගලයා ඇහැ පිනවලා ලස්සන රූප බලලා තෘප්තියක් ලබන්නේ නැහැ, කෙලවරක් දකින්නේ නැහැ. ඒ වගේම කන පිනවලා නාසය දිවකය මන පිනවලා පෘථග්ජන පුද්ගලයාට කෙලවරක් තෘප්තියක් සීමාවක් දකින්න බෑ. ඒ නිසා වෙන්නේ අර කෙලෙස් ගති අර අසංවර විදිහට ඔය ඇහැ කනනාසය ක්‍රියාත්මක වෙලා අහක යන කුණු ඇතුළට අරගෙන ගොඩ ගහ ගන්න. මේ අහක යන කුණු ඇතුළට අරන් ගොඩ ගහ ගත්තාම තමා ඒව තමා අර දුකට මුල් වෙන්නේ, අර විඳවන්නේ, අර පටිසන් දෙන්නේ, උරුම වෙන්නේ. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන ඔය අයහපත් ඵල අපල දුක් පීඩා කම්පණය චලනය බීතිය බය විස්සෝපය මේ සියලු දේට හේතුව ඔය ඇතුළාන්තය තුළ අර කෙලෙස් පොදියක් තියනවා පවතිනවා විතරක් නෙමේ ඒ කෙලෙස් පොදිය ආශය අනුසය හැටියට තැන්පත් වෙලා තියනවා විතරක් නෙමේ මේවා අර උතුරන වතුර හැලියක් වගේ ගොජ ගොජ ගහලා මේ සියලු දේවල් ආශය අනුසය හැටියට අලුතෙන් ඉපදෙන දේවල් පුද්ගලයාට විපාක උරුම කරනවා, පටිසන්ධිනවා, පැවැත්ම පවත්වාගෙන යන්නට හේතුභූත වෙනවා. ඒකයි කිව්වේ මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ කිව්වා අර ඇහැ කන නාසය දිවකය මන කියන හය මේ හේතු හැටියට අපි ක්‍රියාත්මක කරනකොට හේතුම් පටිච්ච සම්භූතං. යම් ආර්ය ශ්‍රාවකයෙක් නම් හේතු බංගා නිරුජ්ජති කරන්න දන්නවා. අනාර්ය පුද්ගලයෝ, පෘථග්ජන පුද්ගලයෝ, බණ නොඇසූ පුද්ගලයෝ, ආර්ය ධර්මයක් තේරුම් නොගත්ත අය අර කරන කියන හිතන සියලු දේ ප්‍රිය දේට ඇලීම නිසා අර කෙලස් පොදිය කුණු පොදිය කාට පොදිය ඇතුළට ගන්නවා. ඒ වගේම අප්‍රිය දේට තරහ ගැටීම වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව ඇතිවීම නිසා නැවත අර හේතුම් පටිච්ච සම්භූතං වෙනවා. ඒ වගේම මානෙන් වැරදිසේ මැනීම නිසා නැවත හේතුම් පටිච්ච සම්භූතං වෙනවා. එනිසා බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු උතුම් දහම ඕන කරන්නේ අවශ්‍ය වෙන්නේ වෙන මොකකටවත් නෙමේ, මේ ඇතුළාන්තය අධ්‍යාත්මය තුළ ඔබගේ ඔය මේ මනෝමය කාය තුළ මේ ගොඩගැහෙන රැස් වෙන එකතු වෙන මේ කෙලෙස් පොදිය සදාටම සහ මුලින්ම ඉවත් කරලා මේ අධ්‍යාත්මය පිරිසිදු කරගන්න. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ පියවර තුනකින් සුද්ධි, විසුද්ධි, පරිසුද්ධි. එහෙම නැත්නම් මුත්‍ති, විමුත්‍ති, පරිමුත්‍ති. මේක සීලයෙන් එක කොටසක් පිරිසිදු වෙනවා, සමාධියෙන් තව කොටසක් පිරිසිදු වෙනවා, ප්‍රඥාවෙන් සදාටම සහ මුලින්ම නැවත කිලුටු නොවන ආකාරයට මේ හිත පිරිසිදු වෙනවා. කරගන්න පුළුවන්. ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන, මේ තමන්ගේ හිත කිලුටු වෙන්නේ වෙන කාගේවත් බාහිර අයගේ ප්‍රශ්න ගැටලු නිසා නෙමෙයි, තමන්ම මේක තේරුම් නොගත්ත නිසා, තමන්ගේම හිත අසංවර වූ නිසායි. ඒ නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන, කොහොමද මොකද්ද ක්‍රමය තමන්ගේ මේ හිත සංවර කරගන්න. හිත සංවර කරගන්න නම් ඇහැ සංවර කරගන්න ඕන, කන සංවර කරගන්න, ඒ වගේම නාසය දිව කය තුන මුත සංවර කරගන්න ඕන, ඒ වගේම විඤ්ඤාත කියන අර හිත මනස සංවර කරගන්න ඕන. බුදුහාමුදුරුව මේ කියා දුන්න දහම උපකාර වෙන්නේ මිනිස්සෙකුට මේ සංවරත්වයෙන් කටයුතු කරන්න. කායේන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ, සාදු සබ්බත් සංවරෝ. නමුත් පෘථග්ජන පුද්ගලයෝ ප්‍රියදේට ඇලෙන හැම මොහොතකම අසංවර අසංමුත නිසා අර සංකාර කරලා සංචේතනා පවත්වලා අර දැක් ඇහෙන් දැක්ක ප්‍රිය රූපේට තණ්හාවක් ඇති වෙලා එතන හා වෙලා ඇලිලා ඒ රූපය උපාදානය කරගන්න, තමන්ගේ පාලනයට වසඟයට ගන්න හැම පෘථග්ජන පුද්ගලයෙක්ම කැමති වෙනවා, කැමැත්තෙන්මයි කරන්නේ. ඒ නිසා මේ ඡන්දය හිතේ ඇති වෙනවා. හැබැයි මේ ඡන්දය නිසා ඡන්දා දෝසා භය මෝහා කියන ගති හතරම සතර අර දුගතියටම හේතු වෙන කරුණු හතරක් පූර්ණ වෙනවා. ඉතින් ඒක නිසා සියලුම මිනිස්සයෝ මේ බුදු දහම තේරුම් ගත්තොත් ඒ ඡන්දයම ඒ කැමැත්තම අනිත් පැත්තට ඡන්ද විරිය චිත්ත විමංසා කියලා සතර ඉද්ධිපාද පූර්ණ වෙන ආකාරයට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ තියෙනවා, කවුරුත් අහලා තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කියලා කොටස. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ණය කරගන්නවා කියන්නේ මේ හිතේ උපත ලබන රාග බව, ද්වේෂ බව, මෝහ බව පියවර 37කින් උදුරලා දාලා කපලා අයින් කරලා නැවත ඒ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතේ කවදාවත් නොඋපදවන ආකාරයට හිත පිරිසිදු කර ගැනීම අරහත්ත්වයට පත් කර ගැනීමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කර ගැනීමයි. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් කිව්වේ සතර සතිපට්ඨානය, කායේන අර කායේ කාය අනුපස්සනාව, වේදනාසු වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේසු ධම්මානුපස්සනාව මේ සතර සතිපට්ඨානය. ඒ වගේම සතර සම්මප්පදාන කුසලං පජානාති අකුසලං පජානාති කුසල මූලං පජානාති අකුසල මූලං පජානාති. ඒ වගේම සතර ඉද්ධිපාද ඡන්ද විරිය චිත්ත විමංසා. ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම පහක් සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. ඒ වගේම බල ධර්ම පහක් සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල. ඒ වගේම සත්‍ය බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ වචන මම ඔය කියපු සතර අටිපට්ඨානය, සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය බල, ඒ වගේම සත්‍ය බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය ඕන කෙනෙක් නම් වශයෙන් දන්නවා. නමුත් මේක නම් වශයෙන් කිව්වට හරයක් නැහැ, අර්ථයක් නැහැ. මෙතන තියෙන්නේ මේවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, එහෙම නැත්නම් බුද්ධකාරක ධර්ම. අපි සිංහලෙන් කියනවා නම් භව උදුරා දමන්නට උපකාරක ධර්ම 37ක්. මොන භවද? තමන්ගේ හිතේ උපදින රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතෙන් උදුරා දමලා හිත අර පරිසුද්ධ තත්වයට, පූර්ණ සචිත්ත පරියෝදපනන් තත්වයට, පූර්ණ පිරිසිදු භාවයක් ඇති කරගන්නට උපකාරක ධර්ම 37ක් තමයි ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, බුද්ධකාරක ධර්ම කිව්වේ. ඒවා උපකාර වෙන්නේ හිතේ උපදින රාගය, ద్వේෂය, මෝහය උදුරා දමලා නැවත නූපදින ලෙස අනුත්පාද නිරෝධයෙන්ම මේ කෙලෙස් මුල් තුන උදුරා දමන්නට උපකාර වන ආකාර. ඒ නිසා පින්වතුනි, ඔය කෙලෙස් මුල් තුන කොහෙද මුල් බැහැගෙන තියෙන්නේ? තමන්ගේ හිතේ. වෙන කොහේවත් ලෝකේ ඔය කෙලෙස් මුල් නැහැ. තමන්ට අර නිවනට බාධා වෙන්නේ මේ දුක් විඳ විඳ මේ අනවරත සංසාරේ ඔය ගමන ආවෙත්, ඉස්සරහට යන්නෙත් කවදා හරි දුක් විඳ විඳ අර ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම උරුම කරගන්නමින් තව කල්ප කාලාන්තරයක් මේ සංසාර ගමන ඉදිරියට යනවා නම් ඒ යන්නට හේතු වෙන්නේ ඔය රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල තමන්ගේ හිතේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තියෙන මනෝමය කාය තුළ මුල් බැහැගෙන තියෙන නිසයි. ඒ නිසා බුදුහාමුදුරුව මේ උතුම් ධර්මය දේශනා කළේ තමන්ට තේරුම් අරගෙන ඔය තමන්ගෙම බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මුල් බැහැගෙන තියෙන මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා අස්කරලා කපලා ඉවත් කරන්න නිදහස් වෙන්න. මේක සමුග්ඝාත වශයෙන්, සමුච්ඡේද වශයෙන්, නිස්සරණ වශයෙන් කෙලෙස් මුල් තුන උදුරා ගන්න පුළුවන්. ඒක වෙන කාටවත් කරලා දෙන්න බෑ. බුදු කෙනෙකුට, දෙවියෙකුට, විශ්වකර්මයෙකුට, ඊශ්වරයෙකුට, මහා බ්‍රහ්මයෙකුට අරහතුන් වහන්සේ කෙනෙකුට හෝ අම්මට තාත්තට කාටවත් ඔය කෙලෙස් මුල් තුන තියෙන බවක්වත් දකින්න පුළුවන් කමක් නැහැ. බුදු කෙනෙක් කියන්නේ කරන්නේ මේ කෙලෙස් මුල් තුනක් තියෙනවා උපදිනවා. ඒ කෙලෙස් මුල් තුන අලුතෙන් සකස් වෙනවා අනුසය හැටියට. ඒ අලුතෙන් සකස් වෙන්නේ කොහොමද? අර ප්‍රිය දෙයට ඇලීම කියන පළවෙනි වේශයෙන් පටිච්ච වෙනවා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙන් දෙවෙනි වේශයෙන් තරහ වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යාක් පටික කියන දේ ඇති වෙනවා. ඒ වගේම මානය නිසා වැරදි මැනීම නිසා මෝහෙන් ඒ කෙලෙස් මුල් මුල් බැහැ ගන්නවා. මේක නිසා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා කරන්නේ කියා දෙන්නේ අර ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තාම කළු කෙලෙස් කිලුටු ධර්ම කළු ධර්ම කල්යාණ ධර්ම කල්යාණ කිව්වේ කළු නසන කල්යාණ කිව්වේ කළු නසන කෙලෙස් නසන කිලුටු නසන ධර්මය කියා දෙන්නේ. ඒක තමයි සතර සම්මප්පදාන. කුසලම් පජානාති අකුසලම් පජානාති කුසල මූලම් පජානාති අකුසල මූලම් පජානාති. අකුසල් මුල් තුනයි තියෙන්නේ රාග මුල ද්වේෂ මුල මෝහ මුල. කුසල් මුල් තුනයි තියෙන්නේ අලෝභ ද්වේෂ අමෝහ. මේක තේරුම් ගත්තාම කෙනෙකුට නිවන් දකින්නට එහෙම නැත්නම් අර කළු කෙලෙස් පොදිය තමන්ගේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුවෙන් සදහටම සහ මුලින්ම ඉරේස් කළා මකලා ඉවත් කළා අයින් කළා අස් කරලා නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා කෙලෙස් පොදිය උපදවාගන්නේ හදාගන්නේ නිර්මාණය කරගන්නේ ප්‍රභවය කරගන්නේ තමන්. දුක් විඳින්නේ තමන්. සංසාර ගමනේ යන්නේ තමන්. ඒක නොදැනීම නිසා තමයි අපි අර බුද්ධ දේශනාවේ කියන්නේ දුප්පඤ්ඤස්ස අඥාන නොදන්නා පුද්ගලයෙක් කියලා. ඒ නිසා මේ තමන්ගේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මේ කෙලෙස් පොදියක් තියෙන බවවත් ඒ කෙලෙස් පොදිය එකතු වෙලා සකස් වෙලා නිර්මාණය වන ආකාරයවත් නොදකිනා පුද්ගලයා දකින්න බැරි පුද්ගලයා බෞද්ධයෙක් වෙන්න බෑ. ඒ පුද්ගලයා බැඳ පැඳ පුද පුද යද ඇද පත පත නිවන් දකින්න හදනවා. කිසි දවසක වැඳලා බුදලා යදලා පතලා නිවන් දැක්ක කෙනෙක් ලෝක ඉතිහාසෙ බුද්ධ ඉතිහාසෙ කොහෙවත් හිටියෙත් නැ අනාගතයේදී ඉන්නත් බෑ. ඒවා ආගම්, ඒවා ඇදහිලි, ඒවා විශ්වාස, ඒවා බාහිර බලවේගයකින් තමන්ට මේ වැඩේ කරලා දෙයි කියන විශ්වාසයක්. මේ බාහිර බලවේගයක් විශ්වාස කරන මිනිස්සු තමයි ආගම් අදහන්නේ. ඒ නිසා මේ ධර්මය තියෙන්නේ තමා තුල. මේ ධර්මය වෙන මොකකටවත් නෙමේ උපකාර වෙන්නේ. මේ සංසාර දුකෙන් සදහටම මිදී නිදහස් වෙන්න. ඒක නිසා සෑම බෞද්ධයෙක්ම වචන දෙකක් තේරුම් ගත යුතුයි. එකක් කම්ම, අනික ධම්ම. කම්ම තුනක් තියෙනවා. කම්ම කියන්නේ අපි සිංහල භාෂාවෙන් නෙමෙයි ඔය සංස්කෘත භාෂාවෙන් කියනවා කර්ම කියලා. කර්ම කියන්නේ සංස්කෘත වචනයක්. බුද්ධ භාෂිතයේ වචනේ කම්ම. සිංහල භාෂාව වචනේ කම්ම. නමුත් දැන් වෙනකොට ඒක කර්මය කියලා වෙලා. කර්මය කියන්නේ තමන් කරපු දෙයක් ඒ කරාට පස්සේ හොඳ යහපත් දෙයක් වෙන්නත් පුළුවන්, පිනක් වෙන්නත් පුළුවන්, නරක අයහපත් පාපයක් අකුසලයක් වෙන්නත් පුළුවන්. තමන්ට ඒක ඒ කරපු මොහොතේ පටන් ආපහු උරුම වෙනවා නම් ඒක කර්මයක්. ඒ නිසා පුණ්‍ය කර්ම උරුම වෙනවා සුගති ලෝකවල අතරමං වෙන්න, කාම ලෝකවල අතරමං වෙන්න, දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න උපකාර වෙන්නේ කර්ම, පුණ්‍ය කර්ම. හැබැයි නිවන වැහෙනවා. ඒ වගේම පාප කර්ම කරාම හතර අපාය අතරමං වෙනවා. ඒකත් කර්මයක් නිවනට විරුද්ධයි. ඒ වගේම අකුසල කර්ම කිව්වේ මේ කුණු අත් නොහැර කෙලෙස් පොදිය අත් නොහැර ඒ කෙලෙස් පොදිය අල්ලාගෙන අත නොහැර ඒවා භාවිතයෙන් කටයුතු කිරීම එක අකුසලයි. ඒ නිසා කම්ම තුනක් බුද්ධ දේශනාවේ පුඤ්ඤාභිසංකාරා පුඤ්ඤාභිසංකාරා අනිඤ්ඤාභිසංකාර හැටියටත් කිව්වා. ඒ වගේම පුණ්‍ය කර්ම පාප කර්ම අකුසල කර්ම හැටියට කිව්වා. ඒ නිසා කර්ම කියන එක කොතන කොහේ තිබුණත් පැවැත්ම දිගටම සකස් කරගන්න තියා. පැවැත්ම නවත්තන්න නම් උපකාර වෙන්නේ උදව් වෙන්නේ කුසල ධම්ම. කුසල ධම්ම කිව්වේ කුසල කුණුසල හැරලා අපි අර හේතුඵල ධහමට පටිච්ච සමුප්පාද ධහමට අනුව කටයුතු කරනවා නම් ණය විනයට ගලපා සසඳා කටයුතු කරනවා නම් ඒක යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ කියලා බුද්ධ දේශනාවේ ඒක තමයි ධම්ම. ඉතින් ඒක නිසා මේ කුසල ධම්ම තේරුම් ගත්තොත් එතෙන්දි අර සියලු කම්ම වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. කම්මක්ඛය කරන්න පුළුවන්. කම්ම අන්ත කරන්න පුළුවන්. කර්ම වල තමන්ගේ අර සසර දික් වෙන සියලු කරුණු අර කම්ම අන්ත කිරීමෙන් අවසන් වෙනවා. කම්මක්ඛය කිරීමෙන් රාගක්ඛය, ద్వේසක්ඛය, මෝහක්ඛය, ආසවක්ඛය කම්මක්ඛය වෙනවා. මේක වචන විතරක් නෙමෙයි. මේ බුද්ධ වාචිතයේ ඔය වචන බොහොම සරල වචන. හැබැයි මේවා වචන ටිකක් පදවැල් ටිකක් විතරක් නෙමෙයි. මේවා අපි දෛනිකව එදිනෙදා තේරුම් අරගෙන මේක භාවිතයට ගත යුතු ධර්මයක්. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරවදාළ දහම අහලා වචන ටිකක් කටපාඩම් කරගෙන ඒවා ගාථා හැටියට හෝ පිරිත් හැටියට කියවා කියවා ඉඳීමෙන් කාටවත් නිවනක් ලැබෙන්නේ නැහැ. මේවා භාවිතයට ගත යුතුයි. භාවිතයට ගත යුත්තේ අපි අර අයහපත් දේ බැහැර කරන්නටත් යහපත් දේ භාවිතයට ගන්නට. එතකොට තීනි සුචරිතය භාවිතයට ගත යුතුයි. කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය භාවිතයට ගත යුතුයි. තීනි දුෂ්චරිතය බැහැර කළ යුතුයි. වචී දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය බැහැර කළ යුතුයි. ඉතින් ඒක නිසා පින්වතුනි අපි මේ කාරණා තේරුම් ගත්තේ නැත්නම් මේ නිවනට මඟ තේරුම් ගන්නත් බෑ. ඒ නිසා තමන් කරන කියන හිතන දේ වැරදි නිසායි තමන්ට නිවනක් නැත්තේ. තමන් කරන කියන හිතන දේ යහපත් නොවන නිසායි පැවැත්ම තුල අතරමං වෙන්නේ. දැන් කවුරුත් අහලා තියෙනවා ජීවත් වෙනවා, ජීවිතයක් පවත්වාගෙන යනවා, ආයිපදිනවා, කනවා, බොනවා, විවාහ වෙනවා, ඉගෙන ගන්නවා, රස්සාවල් කරනවා, මේ සියලු දේ පැවැත්ම. මේ පැවැත්ම කියන එක මාගදී භාෂාවේ වෙන වචනකින් කිව්වා මේ පැවැත්ම කියන්නේ රාගය, ద్వේෂය, මෝහය තමන්ගේ හිතේ පවත්වාගෙන යෑම පැවැත්ම. නැවැත්ම කියන්නේ නිවන රාගයෙන් තොර, ద్వේෂයෙන් තොර, මෝහයෙන් තොර සිත පිරිසිදු කර ගැනීම. වීතරාගී, වීතදේශී, වීතමෝහී කියන තත්වයට හිත පිරිසිදු කර ගැනීම නිවන. එහෙමනම් මේ නිවන කියන්නේ වෙන කොහෙන්වත් ඉල්ලලා ලබා ගන්න පුළුවන් අර දේව සැප, රජ සැප, සිටු සැප, බ්‍රහ්ම සැප වගේ එකක් නෙමේ. තමන්ටම මේ මිනිසෙක් හැටියට ඉපදුණු අවස්ථාවෙම ඉහාත්ම සුඛ විහරණයෙන්ම මේ නිරාමිස සුවය මේ නිවන් සුවය අත්විඳ ගන්න අත්දක ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා මේක මැරුණට පස්සේ ගිහිල්ලා ලබන සුවයක් නෙමේ මේ නිබ්බාන සුවය. මිනිහෙක් හැටියට රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර පිරිසිදු සිතක් යම් අවස්ථාවක පවත්ව ගන්න පුළුවන් නම් ඒක යම් දින ගණනක් එක දිගට අනුසය නොඋපදවා දින හතක් පවත්ව ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාගේ අර බැමි තුන රාග බැම්ම කැපිල යනවා, රාගක්කයෝ වෙනවා. ද්වේෂ බැම්ම කැපිල යනවා, ද්වේෂක්කයෝ වෙනවා. මෝහ බැම්ම කැපිල යනවා, මෝහක්කයෝ වෙනවා. කය කරනවා කියන්නේ කපා දානවා, කැපිනවා. ඒ නිසා මේ රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය තේරුම් ගත්තේ නැත්නම් කෙනෙකුට නිබ්බානගාමී වෙන්න බෑ. මේ කෙලෙස් ඉපදවන්නේ තමන් අර ප්‍රිය දෙයට ඇලීම නිසා අර බැම්ම සකස් වෙනවා. අප්‍රිය දෙයට ගැටීම නිසා තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, පටිගයෙන් අර දෙවෙනි බැම්ම සකස් වෙනවා. මානයෙන් කටයුතු කිරීම නිසා මාන 21ක් තියෙනවා. අස්මිමානෙන් තමයි බලවත්. මේ මාන 21ෙන්ම අර මෝහ බැම්ම, මාන බැම්ම සකස් වෙනවා. මේ සියලුම පෘථග්ජන පුද්ගලයෝ හරියට අර හරකෙක්ව ලනු දෙකකින් කරත්තෙට ඈඳුවා වගේ ඈඳුතු තුනකින් මේ දුක් සහිත වූ සංසාර රිය ගමනට සියලුම මිනිස්සු ඈඳිලා බැඳලා බැඳ තබනවා. ඒකයි මේකට බාන කිව්වේ. මේ බාන තමන් තේරුම් ගත්තේ නැත්නම් මේ බානෙන් මිදී නිදහස් වෙන්න බෑ. බානෙන් මිදී නිදහස් වීම තමයි නිබ්බාන. නිබ්බාන කියන්නේ බානෙන් මිදී නිදහස් වෙන. බාන කපන්න ඕන. නිකන් යටපත් කළා හරියන්නේ නැහැ. බාන කපන්න ඕන. මේක තේරුම් ගත්තොත් අර ප්‍රඥා සීල සමාධි කියන ත්‍රිසික්ඛාවෙන් අපිට පුළුවන්කම තියෙනවා මේ ඉන්ද්‍රිය සංවර කරගෙන ප්‍රත්‍ය සංවරය, ඒ වගේම ඉන්ද්‍රිය සංවරය, ප්‍රාතිමුඛ සංවරය, ආජීවක පාරිශුද්ධ සංවරය පිහිටා කටයුතු කරනකොට තමන් සංවර වෙනවා. සංවර වුණාම තීනි සුචරිතේ පිහිටා කටයුතු කරනවා. ඒ අනුව තීනි දුස්චරිතයෙන් මිදී නිදහස් වෙනවා. ඒ අනුව පුද්ගලයා අර සුද්ධි විසුද්ධි පරිසුද්ධි මුත්‍ති විමුක්ති පරිමුක්ති කියන ඊටාම පාරිසුද්ධත්වයට පත් වෙනවා. මේ පාරිසුද්ධත්වය තමයි පිරිසිදු බව, තමයි අරහත් බව කිව්වේ. නැතුව මේකේ මේ අපිට පේන බාහිර දෙයක් නෑ. අරහතුන් වහන්සේ අධ්‍යාත්මය තුල, ඇතුළාන්තය තුල, මනෝමය කාය තුල එකම කෙලෙස් බීජයක්වත් මතු උපත ලබන්නට උපකාර වන විදිහේ කර්ම බීජයක් හෝ කෙලෙස් බීජයක් ශේෂයක්වත් ඉතුරු නැතුව රාග විරාග කිරීම අරහතුන් වහන්සේගේ ක්‍රියාව. එනිසා අර අශේෂ විරාග නිරෝධෝ මේක තේරුම් ගත යුතු දහම. මේක වෙන කොහෙන්වත් කරන්න පුළුවන් කමක් නැහැ. තමා තුලින් තමා විසින්මයි මේ පාරිශුද්ධත්වය, මේ පිරිසිදු බව, මේ රාග විරාග කිරීම, මේ ක්‍රෝධ නිරෝධ කිරීම කළ යුත්තේ. මේ රාග කරන හැම රාගයෙන් ප්‍රියදේට ඇල්ල හැම වෙලේකම ඒ පුද්ගලයා බැඳිනවා, සංදි වෙනවා, සංවට්ටයකට අහු වෙනවා, වට්ටයක් සකස් කරගන්න. ඒ නිසා අර වට තුනකට කොටු වෙලා හිර වෙලා ඉන්න පුද්ගලයෙක් තමයි අර රාග වටේට, ද්වේෂ වටේට, මෝහ වටේට හිර වුණු කොටු වුණු පුද්ගලයා. අපි ඒ පුද්ගලයාට කියන පෝතුජනික පෘථග්ජන පුද්ගලයා. පෝතුජනික කියන්නේ අර වට තුන සකස් කරගන්නා පුද්ගලයාට කියනවා අසුතවත් පෝතුජනෝ. ඒ වට තුන කඩන්න දන්න පුද්ගලයාට කියනවා රාග වටේ, ද්වේෂ වටේ, මෝහ වටේ කඩලා අර වට්ටං නේසන් අට්ටි කියන තත්ත්වයට පත් වෙන පුද්ගලයාට කියනවා ආර්ය ශ්‍රාවකයා කියලා. ඉතින් ඒක නිසා ඔය වට තුන තියෙන්නේ තමන්ගේ හිතේ උපාදානය කරගෙන තියෙන මනෝමය කාය තුලව ක්‍රියාත්මක වෙන්නේ ලෝකේ තියෙන වට තුනක් නෙමෙයි. තමන්ගේ ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුලයි මේ රාග වටේ, ද්වේෂ වටේ, මෝහ වටේ තියෙන්නේ. ඒ වට විවට කරන්න පුළුවන් වෙන්නේ සංකාර විසංකාර කළොත්, සන්ධි විසන්ධි කළොත්, සමුදය නිරෝධ කළොත් විතරයි. ඉතින් ඒක නිසා මේ හැම තැනකදීම අපි තේරුම් ගත යුතුයි මේ යමක් සාරයි, වටිනා, හොඳයි, ප්‍රියයි, මනාපයි කියලා ගත්තොත් අන්න එතෙන්දි ප්‍රිය දෙයට ඇලෙනවා. ඒ ප්‍රිය දෙය ඒ ආකාරයට පවතින්න බෑ, නවතින්නේ නෑ. ඒ නිසා දෙවෙනි වේශයක් උපදිනවා. ඒ අනුව තුන්වෙනි මෝහය, මානය හිතක ඇති වෙනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගත්ත පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා මේක තමන්ගේ අර සංවර සංසිඳවීම සම්මා කියන ත්‍රිපරිවර්තයේ තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට ඔය පියවර තුනකින් තමන්ගේ මේ හිතේ තියෙන සියලු කෙලෙස් උදුරා දමා නැවත කෙලෙස් නූපදින ආකාරයට අර නිස්සරණ ප්‍රහාණයම සමුච්ඡේද ප්‍රහාණයම කෙලෙස් සියල්ල කපා ඉවත් කර අස්කරා. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම මේ ධර්මය තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත පුද්ගලයා කරන්නේ තමන්ගෙම මේ හිත පිරිසිදුවන, මනස පිරිසිදුවන අර චේතෝ විමුක්තියට, ප්‍රඥා විමුක්තියට උපකාර වන දේ. ඒ සඳහා ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, ප්‍රාතිමොක්ඛ සංවරය, ආජීවක පාරිශුද්ධ සංවරය කියන සතර සංවර සීලයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ සතර සංවර සීලය පූර්ණ වෙනවා යම් කිසි කෙනෙක් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරන්න දන්නවා. මේ ආනපාන අස්සපස්ස කියන්නේ අර සබ්බ පාප පස්ස, කුසල අස්ස, සියලු පව්කම්වල අර ප්‍රහාණය කළ යුතුයි, පහත බිය යුතුයි. ඒ වගේම කුණුසලාහෙර පිරිසිදු වීම අස්ස. ඒක අර දිගටම කරගෙන යතියි. ඒ අනුව තමයි සචිත්ත පරියෝධපන. එහෙම තමයි එතම් බුද්ධාන ශාසන. බව උදුරා දමන්නට සියලු බුදුවරුන් දේශනා කළේ මේ කාරණා, මේ පද තුන. මේක තේරුම් ගත්තොත් ඕනම කෙනෙකුට තමන්ගේ හිත පිරිසිදු කරගත්තොත් නිවන, කිලුටු කරගත්තොත් පැවැත්ම, අපාය හෝ එහෙම සුගතිය හෝ කාමලෝක හෝ අපාය හෝ දෙව්ලෝක හෝ ඒ කොහෙත් පැවැත්මේ. පැවැත්මේ නිවනක් නැහැ, නිවනේ පැවැත්මක් නැහැ. පැවැත්ම කියන්නේ රාගය, ද්වේෂය, මෝහය දිගින් දිගටම පවඩ්ඩටි කියන පාත්තගනේ වඩා වර්ධනය කරමින් පවත්වාගෙන පවඩ්ඩටි. මේක තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඕනම කෙනෙකුට තමන්ගේ හිත පිරිසිදු කරගන්නේ කොහොමද කියන එකත්, තමන්ගේ හිත කිලුටු වෙන්නේ කොහොමද, ඒකෙන් මිදෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එකත් තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඒ පුද්ගලයා බෞද්ධයෙක් වෙනවා. බව උදුරා දමන්නට දන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට දන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කාරණා බොහොම කෙටියෙන් කිව්වේ මේ සියලු දෙනාට මේවා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. තමන්ට මේ නිවන නැත්තේ අර රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතේ මුල් බැහැගෙන තියෙන නිසා, වෙන මොකක්වත් හේතුවක් නිසා. එනිසා මේ මුල් බැහැගෙන තියෙන මුල් තුන උදුරා දමන්නටයි බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුල මේ ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනත්වත් වඩලා විපස්සනා අනුපස්සනා ධූරය පූර්ණය කරගෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ කරගන්නට මග පාර පිළිවෙත ප්‍රතිපත්තිය කියාලු. ඒ නිසා මේ සියලු දෙනාටත් මේ ධර්මකාටික කල්පනා කරන්නට උපකාර වේවා. කල්පනා කරලා බැලුවොත් අපි කළ යුතු දේ මොකද්ද, කරණීය ධර්මය මොකද්ද, නොකළ යුතු දේ මොකද්ද, අකරණීය ධර්මය මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව කළ යුතු දේ කරනවා නම්, නොකළ යුතු දේ නොකර අත්හරිනවා නම්, ඒකත් ආනපාන සති සමාධිය. ඒ අනුවත් මගඵල පූර්ණ වෙනවා. බම්බයක් පමණ වූ ශරීර කූඩුව තුළ අර කෙලෙස් පොදිය සාමලින්ම උදුරා ඉවත් කරන්න උපකාර වෙනවා. ඒ නිසා මේ දහම සියලු දෙනාටම අර ඉතාම පිරිසිදු වෙන්නට, තමන්ගේ හිත අර සුද්ධි විසුද්ධි පරිසුද්ධි තත්ත්වයට පත් කරගන්නටම උපකාර වේවා, උදව් වේවා. දැන් පින්වතුනි, අපි දැන් පැයක් පමණ වේලා මේ පින්වතුන්ට යම් කාරණා කියා දුන්නා. දැන් තියෙන්නේ තවත් පැයක් පමණ. දැන් වෙලාව 4ට කාලයි. 5ට කාලක් දක්වා මොනවා හෝ ප්‍රශ්නයක් කාට හෝ තියෙනවා නම්, ඒ ප්‍රශ්නේ අර FM මයික් එකක් තියෙනවා. ඒ මයික් එකට කාටත් ඇහෙන විදිහට, මටත් ඇහෙන, අනික් අයටත් ඇහෙන විදිහට ප්‍රශ්නේ පැහැදිලිව පිළිසිදුව අහන්න පුළුවන්. ප්‍රශ්න අහලාමයි මේක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා දැන් කාලේන ධම්ම ශ්‍රවණං, දෙවෙනි අවස්ථාව කාලේන ධම්ම සාකච්ඡා. ඒ අනුවයි කාලේන සමතු, කාලේන විපස්සනා කරන්න පුළුවන්.
ගරුතර ස්වාමීන් වහන්සේ, අද දැනගන්න අවශ්‍යයි හේතුමාන් සංගීතු ආහාරකාදලා
ඔව් බුදුහාමුදුරුව කිව්වා හේතුඵල ධහමට බහාගලපා කටයුතු කිරීමත්, ණය විනයට සසඳා ක්‍රියා කිරීමත් දෙකක්. යෝ ධම්මෝ හේතුඵල ධහම, යෝ විනයෝ ණය විනය. හේතු තුනක් තියෙනවා. හේතු තුනයි තියෙන්නේ. තේ සං හේතුන් තථාගතෝ ආහ. හේතු කීයක් කිව්වද බුදුහාමුදුරුව? තුනයි. ප්‍රිය දේට ඇලීම කියන රාගය හේතුවකි, අප්‍රිය දේට ගැටීම කියන ද්වේෂය හේතුවකි, ප්‍රියාප්‍රියතර වැරදිසේ මැනීම කියන මෝහය හේතුවකි. දැන් තමන් වචනයක් කතා කරනකොට ඒ වචනේ නිසා තව කෙනෙකුගේ සහ තමන්ගේ දෙපැත්තම අජ්ජත්තාව බහිද්ධාව, ඒ වචන නිසා කෙනෙකුගේ හිත පෑරෙනවා නම් එතෙන්දි මොකද වෙන්නේ? අර හේතුව නිසා සම්බන්ධයක් ඇති වෙනවා. ඒ වගේම ඒ හේතුව නිසා, ඒ වචන නිසා කෙනෙක් මුලා වෙනවා නම්, අතරමං වෙනවා නම්, රැවටෙනවා නම්, වැරදි පාරක යනවා නම් මොකද වෙන්නේ? තමන්ට ඒකේ ඵලය උරුම වෙනවා. ඒ නිසා අනික් පුද්ගලයාව සනසන, අනික් පුද්ගලයාටත් ඇත්ත ඇටි හැටියට යථාභූත ඥාන දර්ශනය මතුවෙන විදිහේ වචනයක් කීම, ක්‍රියාවක් කිරීම, සිතුවිල්ලක් සිටීම අර හේතුඵල ධහමට බහාගලපා කටයුතු කිරීම. අනික් පුද්ගලයාව රවටන, ඒ පුද්ගලයාට වෙහෙස කරවන විහේෂා එවගේම යම් විතක්ක ਵਿਚාර වැරදි විදිහට කරලා වචන ක්‍රියාකාරකම් සිටුවිලි කරනවා නම් එතෙන්දී වැරදි හේතුවක් කිරීම නිසා හේතුම් පටිච්ච සම්භූතං වෙනවා. ඒ අනුව තමන්ට අර තමන් කරපු වැරදි වචනයක් කතා කිරීම අර තීනි දුෂ්චරිතේ වචී දුෂ්චරිතේ වැරදි ක්‍රියාවක් කිරීම තීනි දුෂ්චරිතේ කාය දුෂ්චරිතේ වැරදි සිටිවිල්ලක් සිටීම මනෝ දුෂ්චරිතේ ඒ දුෂ්චරිතයෙන් මිදී නිදහස් වීම හේතුවෙන් මිදී නිදහස් වීම ඒ වෙනුවට එතැනට තීනි සුචරිතය භාවිතා කිරීම යහපත් පැත්තකට තමන්වත් අනුන්වත් හැරවීම. ඒක නිසා මේ හේතුඵල දහමට බහාගලපා බලනවා කියන්නේ තමන් වචනයක් කතා කරනකොට ක්‍රියාවක් කරනකොට සිටිවිල්ලක් සිටනකොට ඒකෙන් තමන්ට අයහපතක් වෙනවා නම් ඒක වෙනස් කරන්න ඕන අත්හරින්න ඕන. අනුන්ට අයහපතක් වෙනවා නම් අවඩක් අසාධාරණයක් වෙනවා නම් ඒක නොකර හෝ නොකර ඉන්න ඕන එක්ක වෙනස් කරන්න ඕන. වෙනස් කරනවා නම් වෙනස් කරන්න ඕන තමන්ටත් යහපතක් වෙන අනුන්ටත් යහපතක් වෙන වචනයක් ක්‍රියාවක් කතාවක් සිතුවිල්ලක් බව. ඒක තමයි හේතුඵල දහමට බහා ගලපා කටයුතු කිරීම. ඒ වගේම ඊට වඩා ගැඹුරුයි ණය විනයට සසඳා ක්‍රියා කිරීම. තමන් කරන කියන හිතන දේ නිසා වචනය ක්‍රියාව සිටිවිල්ල නිසා ණය වෙනවා නම් මේ ණය කියන්නේ මුදලින් ණය නෙමෙයි. මේක තව නොයෙකුත් ආකාරයේ ණය බුද්ධ දේශනාවේ විග්‍රහ කළා. බුදුහාමුදුරුවෝ ණය විග්‍රහ කළා. විනය පිටකේ භාගයක්ම තියෙන්නේ ණය විග්‍රහය. ඒ නිසා ණය විනය කියන දෙක විනය ලෝකයේ කිව්වේ ණයෙන් වෙන් වෙනවා, ණයෙන් මිදෙනවා, ණයෙන් නිදහස් වෙනවා. අර තමන් අපි හිතමුකෝ අර මුසාවාදා, පරුසාවාචා, විසුනාවාචා, සම්පප්පලාපා කියන වචී දුස්චරිතයෙන් කටයුතු කළොත් මොකද වෙන්නේ? අලුතෙන් ණයක් ඇති වෙනවා, ණය ගෙවන්න වෙනවා. අනික් මිනිහාගේ හිත රිදෙන විදිහට අපි හිතමුකෝ බල්ලෙකුට හරි අපි ඒ බල්ලගේ හිත රිදෙන විදිහට කතා කළොත් එතෙන්දි යම් ණයක් වෙනවා. මේක හොඳට කල්පනා කරගන්න ඕන. එතකොට තමන් විශේෂයෙන්ම මිනිහෙකුගේ තවත් කෙනෙකුගේ ගෙදර කෙනෙකුගේ කියමුකෝ හිත රිදවනවා නම් ඒක වචනකින් කරන්න පුළුවන්, ක්‍රියාවකින් කරන්න පුළුවන්, සිතුවිල්ලකින් කරන්න පුළුවන්. එහෙමනම් එතෙන්දි ණය වෙනවා. ඒ වගේම ඒ වෙනුවට අපිට පුළුවන් වුණොත් අර මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියන යහපත් ආකාරයෙන් වචනයක්, ක්‍රියාවක්, කතාවක්, සිටිවිල්ලක් කරන්න ඒකෙන් ණයෙන් මිදී නිදහස් වෙනවා. ඒ වගේම මේ විනය ලෝකයේ කියන එක ඊට වඩා ගැඹුරෙන් බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. තමන් මිනිස්සු හැටියට ඉපදුන අය යුතුකම් වගකීම් ඉටු කිරීම නිසා ණයෙන් නිදහස් වෙනවා. අයිතිවාසිකම් බලාපොරොත්තු අන්තවාදී අන්තගාමී ලෙස පැවැත්වීම නිසා අලුතෙන් ණය වෙනවා. දැන් අද සමාජයේ කරන්නේ කවුරුත් යුතුකම් වගකීම් ඉටු කිරීම බොහොම අවම තත්ත්වයකට පත් කරලා අයිතිවාසිකම් බලාපොරොත්තු උපරිම මට්ටමට ඉල්ලනවා. රජයත් පුරවැසියන් අතරත්, ගුරුවරුන් ශිෂ්‍යයන් අතරත්, දෙමව්පියන් දරුවන් අතරත්, ඒ වගේම ශ්‍රාවකයන් සහ දේශකයන් එහෙම නැත්නම් ආගමික පූජකයන් අතරත් මේ දෙපැත්තක් තියෙනවා. ඒ වගේම ගෙදරක් තියෙනවා. අම්මා තාත්තා සම්පූර්ණ භාර්යාවට යුතුකම් කරන්න ඕන. ඒ වගේම දරුවන්ට යුතුකම් කරන්න ඕන. දරුවොත් අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට යුතුකම් වගකීම් ඉටු කරනකොට ණයෙන් මිදී නිදහස් වෙනවා. යුතුකම් වගකීම් ඉටු නොකර අයිතිවාසිකම් බලාපොරොත්තු විතරක් පවත්වාගෙන යනවා නම් යම් කිසි ගෙදරක ඒ ගෙදර ණය වෙන ඒ ගෙදර ගැටලු වෙන ඒ ගෙදර ප්‍රශ්නවලට මැදි වුණු ගෙදරක් බවට පත් මේක ඉස්කෝලේක ගෙදරක ගමක රටක හැම තැනක හැම සංස්ථාවකම යුතුකම් වගකීම් ඉටු කරනවා නම් ණයෙන් මිදී නිදහස් වෙනවා යුතුකම් වගකීම් ඉටු කරන්නේ නැත්නම් අලුතෙන් ණය වෙනවා අයිතිවාසිකම් බලාපොරොත්තු අන්තවාදී අන්තගාමී ලෙස යම් කිසි කෙනෙක් ඉල්ලා සිටිනවා නම් ණය වෙනවා අයිතිවාසිකම් බලාපොරොත්තු අවම තත්වයක ඉවසා විමසා අත්තරින්න පුළුවන් නම් ණයෙන් මිදී නිදහස් ඒක නිසා මේ බුද්ධ ධර්මය මෙන්න මේ කරුණු දෙක පදනම් කරගත්ත එකක් හේතුඵල ධහමට බහා ගලපා බැලීම වඩා වැදගත් දෙවෙනි එක ණය විනයට ගලපා බැලීම. එකයි බුදුහාමුදුරුවෝ කිව්වේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ යෝකි යමෙක් යමෙක් හේතුඵල ධහමට බහා ගලපා බලනවා නම් යමෙක් ණය විනයට සසඳා බලා කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා ඒක දෛනික භාවිතයට ගන්නවා නම් ඒ පුද්ගලයා මඟඵල ලබන ධම්ම විනේ ගාදන්ති ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇසිරෙන නිවන කරාම යන හිත පිරිසිදු වෙන චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය පූර්ණේ කරගන්නා කෙනෙක්. එහෙම නැති කෙනෙක් කීයටවත් අර අනන සුඛය අනවජ්‍ය සුඛය අත්ති සුඛය භෝග සුඛය ලබන්නේ නැහැ. බුද්ධ දේශනාවේ සුඛ නිරාමිස සුඛ හතරක් තියෙනවා. අනන සුඛය, අත්ති සුඛය, අනවජ්‍ය සුඛය, භෝග සුඛය. මම මේව ගැන විග්‍රහයක් කරන්න යන්නේ නැහැ. විස්තර මේ නයනතිකම තමයි සියලු නිවනට උපකාර. අරහත් තත්ත්වයටපත් වුණාම කිසිම කෙනෙක් කිසිම ලෝකෙ කිසිම තැනකට කෙනෙකුට දෙනෙකුට අවස්ථාවකට ධර්මතාවයකට ශේෂයක්වත් ණය නැහැ. ඒ අනුව මේකෙන් මේ පැවැත්මෙන් මිදී නිදහස් වෙලා යන්න පුළුවන්. ණය තියෙනවා නම් ණයකාරයෝ වටෙන් එන්න එල්ලිලා එනවා නිවන් දකින්න බෑ. ඒව බාධක. මේක තේරුම් ගන්න ඕනේ.
අවසරයි ස්වාමීන් වහන්සේ. මට තිබෙන ගැටලුව අපිට පෙහෙත් පෙත්තක් අපේ වැඩේ අමාරුට පෙහෙත් පෙත්තක් බලනවා අපේ වැඩේ කැක්කුම නැති වෙනවා. එතකොට හිතේ කැක්කුමට පෙහෙත් පෙත්තක් බලනවා හිතේ කැක්කුම නැති වෙනවා. අපි හිතයි සංවර කරගැනීමේදී නිවනට යනවා. එතකොට ඒ අපිට ලැබෙන සෝයේ කුමක්ද?
දැන් ඔළුව කැක්කුමට බේත් පෙට්ටක් ගන්න හේතු අයින් කරන්නද තාවකාලිකව යටපත් කරන්නද? තාවකාලිකව යට ඔළුව කැක්කුම පැයකට දෙකකට දවසකට. හැබැයි අර ඔළුව කැක්කුමට හේතුවක් තියෙනවා. හේතුව මොකද? තුන්දොස් විෂම වීම, කෝප වීම. තුන්දොස් කිපෙන්නේ මොකද? රාගය, ද්වේෂය, මෝහය කිපිලා. ඉතින් ඒක නිසා අර මුල අයින් කළොත්, මූල හේතුව නිදාන හේතුව අයින් කළොත් ඔය ඔළුව කැක්කුමෙන් සදාටම මිදී නිදහස් වෙන්න පුළුවන්. පැන්ඩෝල් පෙට්ටක් ගත්තොත් තාවකාලිකව පැලැස්තර පිළියමක් පමණ. ඉතින් ඒක නිසා හැම දෙයකටම බුදුහාමුදුරුවෝ මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ හේතුවක් කිව්වා. මේ හේතුව තුන්දොස් කිපීම. මොකද්ද? රාගයෙන් සෙම කැපෙනවා, ද්වේෂයෙන් පිට කෝප වෙනවා, මෝහයෙන් වා වාතේ කෝප වෙනවා. දැන් ඔය සිංහල අපේ පෙරදිග ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තුන්දොස් තමා කිපෙන්නේ. තුන්දොස් කිපෙන්නේ මේක ප්‍රිය දේට ඇලීම කියන රාගයෙන් සෙම් කෝප වෙනවා, අප්‍රිය දේට ගැටීම කියන ද්වේෂයෙන් පිට කෝප වෙනවා, ප්‍රියාප්‍රියාතර මැනීම කියන වැරදිසේ මැනීම නිසා වාපිච්චෙන් තුනම කෝප වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔළුව කැක්කුමට එතකොට මුල මොකද්ද? තුන්දස් කිපිලා. මේක ඒ මහත්ය කියපු අහපු ප්‍රශ්නෙට උදාහරණේ මම මේ කිව්වේ ඒක නිසා සෑම දැනකටම හැම දෙයකටම මේ ධර්මය ගැළපෙනවා තුන්දොස් කිපෙන්නේ වෙන කිසි හේතුවක් නිසා නෙමෙයි තමන් එක්ක රාගයෙන් එක්ක ද්වේෂයෙන් එක්ක මොහෙන් කටු එක දැන් අපි හිතමුකෝ ප්‍රිය දෙයට ඇලීම නිසා රාගයෙන් සෙම් කෝප වුණා කියලා තුනම කෝප වෙනවද එකක් විතරක්ද තුනම එකටම විසම වෙනවා තුන් දොස් විසම වෙනවා ඒ අනුව සෙම්මාබාධා පිත්තාබාධා වාතාබාධා සෙම්ම සමුත්තානා පිත්ත සමුත්තානා වාතා සමුත්තානා ඒ අනුව කම්මාජා ආබාධා විපාකජා ආබාධා එනවා ලැබෙනවා අර ගිරිමානන්ද සූත්‍රයේ කියපු 108ක් වූ රෝගවලටම ඕක මුල් වෙනවා ඒක නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් වුණා නම් මේක මේ තුන් දොස් කිපීම නවත්තන්න අර ආනපාන සති සමාධියේ පිහිටලා අපි ඉවසලා මිමසලා අර භාවිතා කළ යුතු යහපත් දේ භාවිතා කරන්නත් බැහැර කළ යුතු දේ අර වැරදි දේ ඉවත් කරන්නත් පුළුවන් නම් අභාවිතයට ගන්න බැහැර කරන්න ඒ අනුව තුන් දොස් සමතේටපත් වෙනවා අර ඔලුව කැක්කුමත් මිදෙනවා අර තව තව මොනවා හෝ තියෙනවා නුත් මිදී නිදහස් වෙන්න පුළුවන් ඒ නිසා හේතුවක් නැතුව කිසි රෝග ආබාධයක් හෝ කිසි කම්මජා කර්මයක් පරිසන්දීමක් පල විපාකයක් හෝ නැහැ ඒ නිසා බෞද්ධයක් හැටියට මේ හේතුඵල ධම පටිච්ච සම්පාද ධර්මය තේරුම් ගන්න ඒක පදනම්මයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු සියලු දේ දේශනා කරලා
තියෙනවා.
ඔය කියන කාලෙත් බුද්ධ ධර්මයක් තිබුණේ නැහැ. මොකද වෙලා තිබුණේ? 1505, 605, 705 කියන ඔය කිසි දවසක ලංකාවේ නිර්මල බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයක් තිබුණේ නැහැ. 1505 වෙනකොට හිටියේ ගණින්නාන්සලා. කවුද? ගණින්නාන්සලා හිටියේ. අර මහා සාංගික නිකාය කියන ඔයිට ඉස්සෙල්ලා ආපු යම් විනාශයක් ආක්‍රමයක් නැක් නිසා ඒක මේ ඔය පෘතුගීසි ලන්දේසීන් ඉංග්‍රීසි කලේ භෞතික ලෞකික යුද කටයුතු වෙළඳ වාණිජ ආක්‍රමයක් නමුත් ඔයිට ඉස්සෙල්ලා කළේ මොකද්ද සංස්කෘතික ආගමික ආක්‍රමයක් ඒ ආක්‍රමණයෙන් අනුරාධපුර යුගයේ අවසාන වෙන්නටත් පෙර බුද්ධඝෝෂ ඇවිල්ලා ඒ වගේම ඔය මහානාමල බුද්ධ සත්‍යලා මේ වගේ පිරිසක් ඇවිල්ලා සංස්කෘතික ආක්‍රමණයක් කරලා මේ රටේ තිබුණු දහම වෙනස් කරලා ඉන්දියාවේ තිබුණු බුද්ධ ආගමක් ගෙනල්ලා මෙතෙන්ට පටවලා අර ආගම මතු කළා දහම නිවන් මඟ යටපත් ඉතින් ඒක නිසා ඒක සහමුලින්ම වෙනස් රටකට පැත් කළා ඔය කියන ඉංග්‍රීසි පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ඒගොල්ලොත් වෙන ආගමක් ගෙනාවා නමුත් ඒ වන විටත් අපේ රටේ මේ බුදු දහම තිබුණේ නැහැ යටපත් වෙලා වැළලිලා විනාශ වෙලා නැති වෙලා තිබුණ තැන ඉතින් ඒක නිසා මේ කවුරුත් කලේ දැන් ඔය අතීතයේ කරපු දේවල් තමයි මේ බලවත් සේ අපිට බලපෑ. ඒක නිසා මේ සිව් හෙළේටම මේ නිවන නැති උනේ ඔය කියන ඉන්දීය සංස්කෘතික ආගමික ආක්‍රමණ නිසා. ඒවා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 200ක් 300ක් යනකොට ඒ සියලු ආක්‍රමණ වලින් මේ රට විනාශ වුණා වෙනස් වුණා විකෘති වුණා ආගම මතු වුණා දහම යටපත් වුණා. ඒ නිසා මිනිසු අර දේව ආගම් වලට වඳින්න පුදන්න යදින්න පතන්න පටන් ගත්තා. මේ තමන් තුල ඒ පාරිශුද්ධතාවය ඇති කරගෙන තමන්ගේ හිත පිරිසිදු කරගෙන නිවන් දකින්නට තිබුණු නිවැරදි නිර්මල බුදු දහම යටපත් වෙලා ඔය දෙවියන්ගෙන් භූතයන්ගෙන් පෙරේතයන්ගෙන් ඔය පූජාවට සිටිය තියා නිවන ඉල්ලනත්වයට පත් වුණා. ඒක ඒ වෙන විටත් වෙලා තිබුණ නමුත් ඊට පස්සේ ඒකත් නැති වෙලා ගිහිල්ලා තව ලොකු විනාශ වුණා. ඒක නිසා මේක හැම කෙනෙක්ම දැන් පෘතුගීසි ඉන්න කාලෙම දැන් කෝට්ටේ සීතාවක රයිගම කියලා රාජධානී තුනක් තිබුණා. සීතාවක රාජධානියේ අර රාජසිංහ කුමරු රජ වුණානේ. මොකද කළේ? අරිට්ටිකී වෙන්ඩු ගෙනල්ලා. හාමුදුරු කීනමක් ඔය සීතාවක ගඟට ගැලනි ගඟට වලට දාලා මැරුවද? ඒවා සිද්ධ වුණා. ඒ වගේ දේවල් නිසා සම්මත ආගමක් නැති වුණා, දහමක් නැති වුණා. ඒකයි වුණේ. ඒ නිසා මේක හැම තැනකදීම මේ දහම යටපත් කරලා වෙන වෙන දේවල් මතු කරන්න වැරදි විදිහට ක්‍රියාත්මක වීමක් වුණා. ඒකයි වුණේ. අපි බලන්න ඕන කොතෙන්ද කාටද කොහොමද වැරදුනේ කියලා. ඒ වැරද්දට අපි දැන් මේ අපි ඒ වැරදිතේ අපි ඉගෙන ගත යුත්තේ අපි එතෙන්ට අතීතයට යන්න නෙමෙයි දැන් මේ අනාගතේ අපි කරන්න ඕනේ මොකද්ද කියන එක නිවැරදිව ගුරුවරුන් හැටියට ඒ වගේම පාලකයන් හැටියට ඒ වගේම විහාරස්ථානවල ඉන්න ස්වාමීන් වහන්සේලා මේ හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා යුතුකම් වගකීම් ඉටු කරන්නත් අයිතිවාසිකම් බලාපොරොත්තු අවම තත්ත්වයට පත් කරන්නත් කටයුතු කළොත් මේ රට නැවත දහම් දීපයක් වේ. මේ තත්ත්වය යටට නම් සියලු දේශපාලකයෝ බලන්නේ මොනවද? අයිතිවාසිකම් බලාපොරොත්තු බිඳුවට දාලා මේ අයිතිවාසිකම් බලාපොරොත්තු උපරිම මට්ටමට දාලා යුතුකම් වගකීම් බිඳුවට දාන්න. ඒකයි කරන්න. මේවා තමයි මේවා ඔය මේ පරම්පරා ගණනාවක් තුළ වැරදි විදියට හේතුඵල ධර්මයට බහා ගලපා ණය විනයට සසඳා බැලියා කටයුතු කිරීම මේ සිංහල මිනිසුන් අතින් නැති කළ. කිසිම සිංහල මිනිහෙකුට කොහෙ අත්තු ගන්න නැහැ යුතුකම් වගකීම් ඉටු කරන්න අයිතිවාසිකම් බලාපොරොත්තු අත්තරි. දැන් පිටරටකට ගිහිලා බලන්න කොහොමද කියලා. ඒ මිනිස්සු අඩු ගානේ පොල කෑල්ලක්වත් අහක දාන්නේ නැහැ. අහකට කෙල ගහන්නේ නැහැ. නමුත් මේ රටවල මිනිස්සු එච්චරවත් ඒක දැන් ඔය යුතුකම් වගේ ඉටු කිරීම තමයි නැති එක තමයි. දැන් ආයි මිනිස්සු දාන්න එපා කොල කෑලි. එමුනාම ඊට පස්සේ මදුරුව බෝ වෙනවා. තව ඔක්කොම සියලු දේ පරිසරය දූෂණය වෙනවා. සියලු දේ සිද්ධ වෙන්නේ මොකද? අර තමන්ගේ යුතුකම වගකීම ඉටු නොකර අර කොල කෑල්ල අර එහා පැත්තේ ගෙනල්ලා ඔය කොහේ හරි ගෙදර තියෙන ගුණටි ගෙනල්ලා පාර්ට් එක. ඒවා මොනවද? ඒවා පරිසරය දූෂණය. ඒවා යුතුකම වගකීම් බිඳුවට හැලී. ඒවා උගන්නලා නැහැ. උගන්වෙන ඕයි දහම් පාසල්වල ඉස්කෝලවල බුදු දහම කියලා උගන්නන්න ඕන. දහම් පාසල්වල බුදු දහම කියලා උගන්නන්න ඕන. ඔන්න ඕවා මහා රාහුලවාද සූත්‍රයේ තියෙනවා උගන්නන්න ඕන ළමයින්ට. ඒව එකක්වත් නැතුව මේ අද්භූත ආශ්චර්ය අභව්‍ය සම්පූර්ණම අර ඉන්දියාවේ දිලියපු ලලිත විස්තරයයි දිව්‍ය අවධානයයි කියන පොත් දෙකක් පරිවර්තනය කරලා දහම් පාසල් විෂය හැටියටත් බුද්ධ ධර්මයේ බුද්ධ ආගම විෂය හැටියටත් අද උගන්වනවා. ඕවා ලංකාවේ දිය පොතුත් නෙමෙයි ලංකාවට ගැලපෙන පොතුත් නෙමෙයි. තව හුඟක් කියන්න තියෙනවා නමුත් ඉතින් ඔය ඔතනින් නවත්වන. ගිහියන් හැටියට ඒක අයිතියක් තියෙනවා. ගිහියන් හැටියට දැන් අපි දැන් ඔය දරුවට දැන් තනියෙන් තනිගඩේ කැටිටිටිය තම්මලට බරක්ද නැද්ද? බරක්. ඉතින් ඒක නිසා ඒ අම්මලත් කැමති දරුවා පුළුවන් තරම් ඉක්මනට විවාහ කරලා දෙන්න. ඉතින් ඒක නිසා ඒක අම්මලගේ තාත්තලගේ යුතුකම. හැබැයි දැන් ඒ දරුවා එකපාරට හිතට ආපු වේගයක් නිසා රාගයක් අනුරාගයක් නිසා නොගැලපෙන විවාහයක් කරගත්තොත් මුළු ජීවිත කාලයටම ඒක Tamanට කර්මයක් කුරුම වෙනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම ගිහියන් හැටියට ඉන්නවා නම් බුදුහාමුදුරුක විවාහ වෙන්න කියලා. නකුල මාතා නකුල පිතා වගේ ඉන්න කිව්වා. හැබැයි පැවිද්දන්ට එහෙම එකක් බෑ. ඉතින් ඒක නිසා දැන් අම්මල තාත්තලත් වගකීමක් යුතුකමක් තියෙනවා දරුවට හරි මඟ පෙන්නලා දරුවට හරි විවාහයක් කරන්න. දරුවගේ යුතුකමක් වගකීමක් තියෙනවා අම්මල තාත්තලට හිත රිදවන්නේ නැතුව අම්මල තාත්තලත් කැමති වෙන Tamanටත් අනාගතේට මුළු ජීවිත කාලයම ඉන්න පුළුවන් විදිහට විවාහයක් කර. ඒ විවාහය කර ගැනීම ගිහියන්ට කිසිසේත්ම නිවනට බාධාවක් නොවේ. හොඳ සාමි පුරුෂයෙක් ලැබුණොත් ඔය දරුවට ධර්ම මාර්ගයේ ගිහිල්ලා දෙන්නටම නිවන් දකින්නට මඟපල ලබන්නට ඒක උපකාර. නරක කෙනෙක් බඳුත් මොකද වෙන්නේ? දෙන්නගෙම නිවනක් නැහැ, අපායේ කොහේ නතර වේද කියන්නත් බැ. ඒ නිසා බුදුහාමුදුරුව කොහේවත් ගිහියන්ට විවාහ වෙන්න කිව්වේ නැහැ. මෙනොක් විවාහ වෙන්න එපැයි කිව්වේ නැහැ. හැබැයි අර ණය නොවන විදියට ණය කියන එකේ තේරුම් ගන්න ඕන. අර අම්මල තාත්තලට ණය වෙනවා වැරදි විවාහයක්. ඒ වගේම වැරදි විවාහයක් කරගත්තොත් සාම්පුර්ෂ භාර්යාව රණ්ඩු වුණ ගමන් එතන ණය වෙනවා. එතන සමාජයටම ණය වෙනවා. ඒකේවා තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ හේතුඵල ධහමට බහා ගලපා බලා ණය විනයට සසඳා බලන්න හැම තරුණ දරුවෙක්ම තේරුම් ගන්න ඕනේ. විවාහය නවත්තන්න කියන්නේ නැහැ, කොහෙවත් නවත්තන්න කිව්වෙත් නැහැ. ඉගෙන ගන්න ඕනේ, විශ්වවිද්‍යාලය යන්න ඕනේ, ඒ වගේම විවාහ වෙන්න ඕනේ, රසාවක් කරන්න ඕනේ. ඒ සියලු දේ කරන්න පුළුවන් ආනපාන සති සමාධියේ පීඩා කටයුතු කරන ගමන්ම තමන්ටත් යහපතක් අනුන්ටත් යහපතක් වෙන ආකාරී ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඒක නිසා මේ බුදු දහම ඔය ආගම වගේ නෙමෙයි. ආගමට වඩා හුඟක් වෙනස් දෙයක්. ඒක මේ පොතේ තියෙන්නේ මඟ පෙන්වීමක් පමණයි. පොතේ තියෙන වචන ටික කිව්වට හරියන්නේ නැහැ. තේරුණාද? පොතේ තියෙන වචන ටික කටපාඩම් කරගත්තට හෝ වචන ටික උදේ හවස කියෙව්වට හෝ වැඩක් වෙන්නේ නැහැ. අපි ඒ අනුව අපි අර අරඤ්ඤගතෝ ආරුක්කමූලගතෝ ආසුඤ්ඤාගාරගතෝ නිසීදති පල්ලංකං ආභූජිත්තා උජුංකායම් පරිමුඛම් පටිසත් සතුන් උපට්ඨපෙත්තා කියන එක තේන්න ඕනේ. ඒ නිසා තමන්ගේ හිත පිරිසිදු වෙච්ච අවස්ථාවකයි අපිට කමා කරගන්න පුළුවන් වෙන්නේ. තමන් මේ සංසාර ගමනේ නොයෙකුත් අයට ආර්ය උපාද කරන්න ඇති. ආර්යයන්ව හඳුරන්න නැතුව, ආර්ය ධර්මය හඳුරන්න නැතුව, ආර්ය මාර්ගය හඳුරන්න නැතුව වැරදි මාර්ගයේ වැරදි විදියට වැඩ කරන්න නැති, වැරදි විදියට අනුන්ට කතා කරන්න නැති, කියන්න නැති, හිතන්න නැති සිටිවිල්ලකින් හරි යම් වරදක් පාපයක් කරන්න. ඒ සියලු දෙයට පොත කියවල හරියන්නේ නැහැ. පොතේ තියෙන පදපේලි ටික වචන ටික කිව්වට හරියන්නේ නැහැ. අපි තුන් සිතම පහදාගෙන තමන්ගේ හිතේ එවන් අතීතයේ කරපු සියලු ඒ වගේ වැරදි තියෙනවා නම් ඒ සියලු දෙයට කමා කරගන්න කමාව ලැබීම මම මේ සංසාර ගමනේ කවදා කොතැනකදී හෝ දැන හෝ නොදැන මේ ආර්යයන් වහන්සේ කෙනෙකුට ආර්ය ධර්මයට ආර්ය මග යන කෙනෙකුට හිතින් කයින් වචනෙන් යම් වරදක් පාපයක් කිංගයක් කිංචාවක් මග යටින් සිද්ධ වෙලා තියෙනවා නම් දැන හෝ නොදැන හෝ ඒ සියලු වරදට පාපයට මට කමාව ලැබීවා කමාව ලැබීවා කමාව ලැබීවා මට කමා කරත්වා කමා කරත්වා කමා කරත්වා කමාව ලැබීවා කමාව ලැබීවා කමාව ලැබීවා කියන එක පොතේ වචන ටික කිව්වට හරියන්නේ නැහැ බොහොම තමන්ගේ මුළු හදවතින්ම දැන් අපි සිංහල භාෂාවෙන් කියනවා නම් මේක මුළු බොක්කෙන්ම කියන්න ඕන මේක නැතුව හරියන්නේ නැහැ ඒක පොතේ වචන ටික කිව්වට ඒක සිද්ධ වෙන්නේ නැහැ තමන් මේක සිටිවිල්ලක් හැටියට ඒ අතීතේ මෙවන් කාට හරි වරදක් වුණා නම් ඒකට කමා කරගන්න. ඒ වගේම ඒ කමා කර ගැනීම එතනින් ඉවර වෙන්නේ නැහැ. මින්මතුවට එවන් වරදක් තමන් අතින් සිදු නොවන බවට සපත කර ගැනීමකුත් එතෙන්දිම සිද්ධ වෙන්න ඕනේ. ඒ නිසා දැන් ඊය කරපු වරද පාපය කමා කරගෙන අද ආයි වරදක් පාපයක් කරනවා නම් ඒක වැඩකුත් නැහැ. අර රෙද්ද හොදලා ආයි මඩේ දාන්නා වගේ වැඩක්. ඉතින් ඒක නිසා මේ කරුණු හතරම කමා කර ගැනීම ආර්ය මෛත්‍රිය අර පරම මෛත්‍රිය පැතිරවීම පින්දීම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරීම හතරම ප්‍රායෝගිකව භාවිතයට ගන්න ගත යුතු දේවල් කරුණු හතරක් ඒ මිසක් පොත කියෙව්වට හරියන්නේ නැහැ පොත කියෙව්වට විතරක් හරියන්නේ නැහැ පොතේ තියෙන්නේ මාර්ගෝපදේශයක් පමණයි මේ මාර්ගෝපදේශය තමන් විසින් නිවැරදිව තමන්ගේ යථාභූත ඥාන දර්ශනයක් ලැබගෙන තමන් අර ණයෙන් මිදී නිදහස නැහැටියටත් ඒ වගේම හේතුඵල ධර්මයට බහා ගලපා බලන හැටියටත් නැවත භාවිතයට ගන්න තේරුම් ගන්න එතකොට හරියට ඒකනම් ඉතින් ලොකුම ලොකු ප්‍රශ්නයක් නමුත් මං හිතන්නේ මේක පැයක දෙකක ධර්ම දේශනාවක් කරන්න ඕන දෙයක් නමුත් මම පුළුවන් තරමක් දැන් තව විනාඩි 15ක් 20ක් තියෙන නිසා මේක කියන්නම් දැන් පුණ්‍ය කර්මයක්ද ධර්මයක්ද පින්කම කර්මයක් කුසල කර්මයක්ද ධර්මයක්ද කුසල ධම්ම පුණ්‍ය කර්ම කම්ම කියන කම්ම ධම්ම කම්ම කියන්නේ දැන් අපි පින්කමක් කරනවා අපි හිතමු හිඟන්නෙකුට රුපියල් 10ක් පිනට දෙනවා ඒක අනිවාර්යයෙන්ම කවුරු මොන චේතනාවක් මොන සිතුවිල්ලක් ඇතුව දුන්නත් ඒක පින්කමක් හිඟන්නෙකුට තමන්ගේ අතේ තියෙන රුපියල් 10ක් එක රුපියල් දැන්නම් රුපියල් 10 ගන්නෙත් නැහැ හිඟන්න 50ක් විතර ගන්න මේ ඒක පින්කමක් ඒ පින්කම කරලා අපි අපේ හිතේ යම්කිසි බලාපොරොත්තුවක් අපේක්ෂාවක් ප්‍රතිලාභයක් ඒ පින්කම නිසා ඉගන්නන්ට රුපියල් 10 දීලා අපි බලාපොරොත්තු වෙනා එක ඉල්ලා සිටිනා එක යදිනා ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨානයක් හෝ ඇති කරගන්නවා අර ස්වීප් ටිකට් එක මට දේවා අර ඉගන්නන්ට දුන්න රුපියල් 10 පිනේ එතකොට ඒක පුණ්‍ය කර්මයක් වුණාද කුසල ධර්මයක් වුණාද පුණ්‍ය කර්මයක් මිසක් කුසල ධර්මයක් උනේ නැහැ ශේෂයක්වත් නැහැ. ඇයි ඒකෙන් ආපහු ප්‍රතිලාභයක් බලා දැන් අපි ගෙදර දානයක් දෙනවා. අර රුපියල් 10 ඉංගන්නට දුන්නා වගේම ගෙදර ආමුදුරුව ගෙන්නලා සාංගික දානයක් දෙනවා. ඔය සාංගික දාන්නේ දෙන වෙලාවේ අපි අවසානයේ කිව්වොත් අර ආමුදුරුව කියන පින් වාක්‍ය කියලා අපිත් සාදු සාදු කියලා ඒකට අනුමෝදන් වුණොත් දැන් පින්කමක් කරා සමහරට රුපියල් 20-30,000ක් වියදම් කළා ආමුදුරුව 10-15 සමක් ගෙන්නලා අර මිය පරලෝක ගිය අම්මා හෝ තාත්තා වෙනුවෙන් හෝ 3 මාස දානි දුන්නා. මේ දානි ඉවර වෙලා අපි අර පින් වාක්‍ය අහලා අර අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා. මේ පින්කම නිසා මේ පින්වතුන්ට නන්දා මල්ලිකා සුමනා සුනන්දා විසාකාමින් භෝග සම්පත් ධන සම්පත් රූප සම්පත් අර සම්පත් මේ සම්පත් ලැබ දෙව්මිනි සැප කෙලවර මතුබුදු වන බුදුන් දකින්නට මේ පින උපකාර වේවා හේතු වාසනා වේවා කිව්වොත් මොකද වුනේ? අකුසල කර්මයක් කරගහගත්තා. පින්කමක් කළා කුසලයක් කරගatti නෑ. නිවනට උපකාර වන දෙයක් කරේ නෑ. අර නොදකින නොපෙනෙන දෙව්මිනි සැප යාඥා කළා. ඒක දේව සංකල්පය. තේරුණාද? එතකොට දැන් මම මේ බොහොම කෙටියෙන් කිව්වේ අද ලංකාවේ බෞද්ධයන්ට උගන්වලා තියෙන්නේ පින්කමක් කරලා පුඤ්ඤාභිසංකාරයක් කරන්න. පැවැත්ම සුගතියේ හොඳින් දික් කරන්නට උපකාර වන පින්කම් කරන්න. නමුත් බුදුහාමුදුරුව කිව්වේ පින්කමක් කරා නම් එවලෙම ඒ මොහොතෙම පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලියු අශේෂ විරාග නිරෝධෝ අනාලියු. එකට ඇලෙන්න හොඳ නැහැ. මුත්‍ති එකෙන් මිදී නිදහස් වෙන්න ඕන. චාගෝ අතාරිනෝ පටිනිසග්ගෝ අපි අර හිඟන්නන්ට රුපියල් 10ක් දීලා ඒකෙන් ආපහු දෙයක් බලාපොරොත්තු වෙනවා නම් අර චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලියෝ නැහැ. ඒක අනිත් පැත්ත තියෙනවා. පින්කමක් කරලා දානමේ පින්කමක් කරලා දෙව්මිනි සැප ප්‍රාර්ථනා කරනවා නම් ඉල්ලනවා නම් අර පුඤ්ඤාවිසංකාරයක් මිසක් කුසලයක් උනේ නැහැ. ඉතින් ඒක නිසා බුද්ධාගමේ පිනයි කුසලයයි එකයි. හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ පින සහ කුසලය අහසට පොළවමින් දෙකක්. සම්පූර්ණම ප්‍රතිවිරුද්ධ දෙකක්. කිසිම කෙනෙකුට පින්කමක් නොකර නිවන් දකින්නත් බෑ. පින්කම් විතරක් කරලා නිවන් දකින්න කොහොමවත් බෑ. පින්කමක් කරලා ඒක කුසලයක් බවට පත් කරගන්න බෞද්ධයා දැනගත්තොත් ඒ මොහොතේම නිවන එතනම තියෙනවා. පින්කමක් කරලා කුසලයක් බවට පත් කරගන්න ඕන. කොහොමද මේක? අපි දැන් ඔය දානයක් දෙනවා කියමුකෝ. එක්ක මලක් පූජා කරනවා කියමුකෝ. ඒව පින්කම්. හදයන් පුණාති පුඤ්ඤං. මේ තමන්ගේ හිතේ හද පිරිසිදු වෙන පාරිශුද්ධතාවයට ප්‍රසාදයට ප්‍රමෝදයට පත් වෙනදී පින. පිනක් කරලා මිසක් කුසලයක් කරන්න බෑ. ඒකින්ද බුදුහාමුදුරුව කිව්වේ පින්කම් කළ යුතුමය. හැබැයි ඒක පින පිනක් හැටියට උපාදානය කරගත්තොත් නිවන වැහෙනවා එතනම. පින්කම කරලා ඒක කුසලයක් බවට පත් කරගන්න නම් අපි පින් දෙන්න ඕන, පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න ඕන, පින් පිහිටවන්න ඕන. තමන්ගේ හිතේ තියෙන බාල රාගය ද්වේෂය මෝහය හිතෙන් ඉවත් කරලා ඒ වෙනුවට අර අලෝභ ආදී සමෝහ ලෝභකේ ද්වේෂකේ මෝහකේ විතරාගී විතදේශී විනත මෝහි කියන සතන් සමාගමටපත් වෙන්න ඕන. ඒක නොකළොත් පින කුසලයක් නොවුනොත් කිසි දවසක නිවනක් නැහැ. නිවනට උපකාර වෙන්නේ පින නෙමෙයි කුසල. හැබැයි බෞද්ධ පින්කම් කරනවා පින උපාදානය කරගන්නවා, පුඤ්ඤාවිසංකාර කරනවා. පිනකමක් කරලා සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ මොනවද? අදට වඩා හෙට හොඳ පැවැත්මක්. පැවැත්මක් බලාපොරොත්තු වෙන හැම තැනකදීම මොකද වෙන්නේ? රාගයයි මෝහයයි හිතේ බලවත් වෙනවා. පින අත්තරිනවා නම් පුඤ්ඤ පාප පහිනස්ස නම් අර විතරාගී විත දේසි විත මොහි කුසලස්ස උපසම්පදාගෙන් තත්ත්වය එතන. ඉතින් ඒක නිසා දැන් සියලු මිනිස්සුන්ට ඔය දහම් පාසල්වල උගන්වලා තියෙන්නේ දැන් ඔය සින්දුත් කියනවනේ. මොකද්ද සින්දු කියන්නේ? පින් මදි වෙන්නේ නැති ඒකයි තමයි. පින් වැඩි වෙන්නේ නැති ඒකයි සංසාරය කියලා වෙනස් කරන්න ඕන. තේරුණා? පින්කම් කරලා නිවන් දැක්ක කෙනෙක් කොහෙවත් ලෝකේ නැහැ. නිවන් දකින්න නම් මොකද කරන්න ඕනේ? කුසලස්ස උපසම්. ඒ කියන්නේ කුණු සලා ඔය කෙලෙස් කුණු කිලුඩු ගති ඒ වගේම නායකාරයව අත්තරින්න ඕන. ඒක නිසා පින කුසලයක් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපි පින්කමක් කරලා අපිට අතීතයේ උදව් කළ උපකාර කළ මඟ පෙන්වූ පිහිට වූ අපේ ඥාතීන් ඉන්නවා. සියලු දෙනාට අපි පින් දීලා පින් පවර්ලා පින් අනුමෝදන් කළා. ඒ පිනෙන් ඒ අයව මුදවා නිදහස් කර ගැනීමෙන් නිදහස් වීමෙන් තමන් එක කුසලයක් බවට පත් කරනවා. ඥාති ධර්මය ඉටු කිරීම. එකයි අර මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ තිරෝකුඩ්ඩ සූත්‍රයේ පැහැදිලිව මේක තියෙනවා. එතාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා සබ්බ සම්පත්ති සිද්ධිය. මේ ගාථාව නිකන් කියුවට හරියන්නේ නැහැ. අර මං අර කරුණ අතර නිකන් පොතේ තියෙන ටික කියුවට හරියන්නේ නැහැ. මේ ගාථාව කියුවට වගේම තමයි. ඒක නිසා අපි සම්බදම්. ඒ කියන්නේ අතීතේ අර ණය සම්බන්ධතාවයක්, ඥාති සම්බන්ධතාවයක් තියෙන පින්කමක් කරගන්නට බැරුව අද පින් බලාපොරොත්තු වන සියලු පරදත් උපජීවීන්ට තමන්ගේ ඔය පෙර මව්ද මව්පියන්, වැඩිහිටියන්, සම්පුරුෂ භාර්යාව, සීයලාච්චිලා, දූ දරුවෝ නොයෙක් අය අද පරදත් උපජීවීන් වෙලා පින් බලාපොරොත්තු වෙනවා, පින් ඉල්ලනවා තමන්ගේ. ඒ සියලු දෙනාට කැපකොට පින් දීලා පින් පවරලා එක කුසලයක් බවට පත් කරගන්න පුළුවන්. ඒක ඥාති ධර්මයේ ඉටු කිරීමක්. ඒක අනුව තමන් මිදී නිදහස් වෙනවා. එයා ඒව මුදවා නිදහස් කරනවා. දෙපැත්තක් සිද්ධ වෙනවා. ඒක ඒ නිසා කුසලයක් වෙනවා. අද ඔය දැන් ඔය දැන් දවස් හතේ තුන් මාසේ දාන දෙනවනේ. දෙනව නේද? කිසි වෙලාවක ඔය කියන තමන්ගේ ඥාතීන්ට පරදත් උපජීවීන්ට කැපකොට ඒ අයව මුදවා නිදහස් කරන ආකාරයට පින් දෙන්නෙත් නැහැ, පවරන්නෙත් නැහැ, ඔය ඥාති ධර්මී ඉටු කරන්නෙත් නැහැ. කාටද අන්තිමට පින් දෙන්නේ? අර දානය දුන්න පුද්ගලයන්ටම, පුද්ගලයාවම සතුටු කරන්න. ඕක පොළොන්නරුවේ ඉඳන් ආපු වැරද්දක්. ඒක නිසා ඒ දානේ දුන්න මිනිහව සතුටු කරන්නේ අද ඔය පින් වාක්‍ය කියන්නේ. තේරුණා? ඒක නිසා ඒක කුසලයක් වෙන්නේ නැහැ, ඒක අකුසලයක් වෙනවා. ඒක ඥාති ධර්මී ඉටු කිරීමක් වෙන්නේ නැහැ, ඒක තමන්වම අර මුරුංග තෙල් වාගේ තමන්ගේ සංසාරය හොඳින් දික් වෙන්න පුළුවන්. එතන නිවනක් නැහැ. දෙවෙනි එක දැන් ඥාති ධර්මී ඉටු කිරීම තමයි පළවෙනි කාරණය. දෙවෙනි එක තමන්ගේ හිතේ තියෙන මේ කෙලෙස් ගති, රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය කියන මේ කෙලෙස් මුල් තුන උදුරා දමන්නට උපකාර වෙනවා. අර චාගෝ පටි නිසග්ගෝ මුත්‍ති අනාලියෝ අශේෂ විරාග නිරෝධෝ තත්ත්වයට පත් කරගන්න. ඉතින් ඒක නිසා මේ දෙකම නිවැරදිව තේරුම් අරගෙන කළොත් පින් දුන්නොත් දැන් අපි හිතමුකෝ අපි හත් දවසේ දානයක් දුන්න. ඒ වෙලාව අවසන් වෙනවද? එහෙමනම් හත් දවසේ දානයක් දුන්නාම දැන් ඒ හත් දවසේ දානේ දුන්නට පස්සේ දවස් දෙකකට තුනකට සතියකට පස්සේ ආයෙ ඉදිරිපත් වෙනවා මේ අදහනේ. අපි මොකද කරන්න ඕනේ? නැවත අර දානය සිහිපත් වෙලා තමන්ගේ හිත පිරිසිදු වූ මොහොතේ නැවත අපි පින් දෙන්න ඕන අපේ සියලු ඥාතීන්ට. දීලා ඒ මතක් වෙන හැම මොහොතකම පින් අනුමෝදන් කරලා පින් දීලා අපි කුසලයක් බවට පත් කරගන්න. දැන් අද උගන්වලා තියෙන්නේ කොහොමද? පින්කම් මතක් වෙන හැම මොහොතම දෙව් මිනිස් අප කෙලවර මේක තමන් ප්‍රාර්ථනාවක් හැටියට ඉල්ලනවා, තමන්ටම ප්‍රතිලාභයක්. ඒක නිසා පින්කම ප්‍රතිලාභයක්, ප්‍රචාරයක්, ප්‍රණාමයක්, ප්‍රබෝධයක්, ප්‍රශංසාවක්, ප්‍රසිද්ධියක් සඳහා ප්‍ර කියන්නේ තමන්ටම ආපහු ලබා ගන්න දෙයක්. ඒ සඳහා කළොත් පුණ්‍ය අභිසංකාරයක් වෙලා සසර දික් වෙනවා. ඒ පින පුණ්‍ය පාප පහිනස කරොත් කුසලයක් බවට පත් වෙනවා. ඒක නොදැනීම තමා අද සිද්ධ වෙලා තියෙන්නේ. බුද්ධාගමේ ඕක කියා දෙන්න දන්නේ නැහැ, කියා දෙන්නෙත් නැහැ. බුද්ධාගමේ කියන්නේ ආගම කියන වචන තුනේම තියෙන්නේ සියලු ආගම්වල පැවැත්ම යහපත් වේ දිගින් දිගටම පාත්වගෙන යන උපකාර වන දේ ආගම. මේක තියෙනවා අර ඩික්ෂනරි ඉන්ටර්නැෂනල් තියෙනවා. ආගම කියන්නේ පැවැත්ම යහපත් වේ. හැබැයි දහම පැවැත්ම නැවැත්ම නවත්තත්. පැවැත්ම කියන්නේ රාගය, ద్వේෂය, මෝහය පැවැත්තගෙන යාම. නැවැත්ම කියන්නේ රාගය, ద్వේෂය, මෝහය හිතෙන් උදුරා නවතා දෙමින්. මේක තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට මේ නිවන මොකද්ද, පැවැත්ම මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන් කාට හරි. වචන විතරයි, පද සහ වචන විතරයි. ආයි මෙහෙමයි, ඒ කියන වචන ටික දැන ගැනීම, ඉගෙන ගැනීම වටිනවා. හැබැයි එතෙන්දි ඔය මහත්තයා කියන ආකාරයට අර කවුද බුද්ධ ධර්මයේ පොත ලිව්වේ අබේරුවන් කවුද? ජයසේකර අබේරුවන්ලා. ඒ වගේම තව මේ දහම් පාසල් පොත් පිළක් තියෙනවානේ. ඒ වගේම බුද්ධාගම පොත නිර්මාතු විෂය නිර්දේශ කළ පුද්ගලයෝ ඉන්නවා. ඔය සියලු පුද්ගලයෝ මගඵල ලැබුව එක්කෙනෙක් දෙක්කෙනෙක් හරි. ඒගොල්ලෝ ඔය පොත්වල ලියපු සියලු දේ ගත්තේ එක්ක විසුද්ධි මාර්ගය කියන වැරදි අටුවාවෙන්. එහෙම නැත්නම් අර සංස්කෘත භාෂාවෙන් ලියපු නම් යම් යම් පොත්පත්වලි, දිව්‍යාවධානය, ලලිත විස්තරය, සද්ධර්ම පුණ්ඩිරික සූත්‍රය, ලංකාවතාර සූත්‍රය, ඔය දහම් පාසල් පොත්වලට, බුද්ධාගම පොතට, බුද්ධ ධර්මයේ පොතට මේ ත්‍රිපිටකයේ තියෙන නිවැරදි බුද්ධ භාෂිතය අරගෙන අඩුගානේ මහා රාහුල වාද සූත්‍රයේ තියෙන මේ දෙපැත්ත පෙන්වනනම් ඒක හොඳටම ඇති. තේරුණාද? ඒවා එකක්වත් ඇතුළත් නොකර අද්භූත ආශ්චර්ය අභව්‍ය දේවල් ඔය බුද්ධ චරිතයට ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා මේක මේ බෞද්ධ සාහිත්‍ය කිව්වනම් ඒක හරියි. හැබැයි බෞද්ධ සාහිත්‍ය කියලා අපිට අද ඉතුරු වෙලා තියෙන්නේ බුදුහාමුදුරුව දේශනා කරපු පරියාප්ති ශාසනයේ ඉදිරිපත් කළ දේවල් නෙමෙයි. ඒවා එක අර එක ධර්මපදයක්වත් ඒවෑන් තියෙනවා නෙමෙයි ගත්තේ. ඒ නිසා අරගෙන තියෙන්නේ ඔය තව නොයෙකුත් පෘථග්ජන පුද්ගලයෝ වැරදියට කියපු මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන ආකාරයේ දේවල් කරුණු තමයි බුද්ධාගම හැටියට අර ග්‍රහම් පාසලෙත් ඉස්කෝලෙත් ඔය හැම කෙනෙක්ම ඉගෙනගෙන තියෙනවා. ඒ වෙනුවට මේ හේතුඵල ධහම ණය විනයට ගලපා බලන්න ආනපාන සති සමාධිය ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මේ වගේ දේවල් වල නිවැරදි අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව ටිකක් දුරට හරි තේරුම් ගත්තනම් අර බුදුහාමුදුරන්ගේ කාලේ හිටිය සුනීත ලසෝපාකල වගේ නිවන් දකින්න පුළුවන් පිරිසක් ඉන්නවා. එතකොට මේ නිවන වැහුවේ කවුද? ඔය බෞද්ධ සාහිත්‍ය බුද්ධාගමේ ඉතිහාසය සාහිත්‍ය බෞද්ධ සංස්කෘතිය මේ වගේ දේවල් තමයි අද උගන්නලා නිවන වැහුව ග්‍රන්ථ ධූරය පූර්ණණය කළා විපස්සනා අනුපස්සනා ධූරය නැති කළා යටපත් කළා අභාවිතයටපත් කළා. ඒ නිසා එක්කෙනෙකුට නිවනක් නැති කළා. ඒ නිසා ග්‍රන්ථ ධූරය පුරන්න ඉගැන්නුවා. දැන් ඔය මහත්යත් දන්නවා ඇති බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ උගන්වන්නේ බුද්ධ ශ්‍රාවක ධර්මපීඨයේ උගන්වන්නේ නිවන් දකින්නද රසාවල් හොයාගන්න. ඈ නිවන් දකින්න හරිනම් තියෙන්න ඕනේ මොකද්ද? තියෙන්න ඕනේ මේ බුද්ධ ශ්‍රාවක ධර්මපීඨයත් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයත් ඒ වගේම අනික් විශ්වවිද්‍යාලවල බුද්ධ දර්ශනය පිළිබඳ අංශත් තියෙන්න ඕනේ. මේ මිනිසුන්ට අර උභය අර්ථ සාධනයක් උභතෝ භාග විමුක්තියක් ලබා ගන්න පුළුවන් විදියට මේ නිවැරදි නිර්මල බුදුදහම උගන්වන්න කියා දෙන්න. ඒක විපස්සනා ධූරයේ අනුපස්සනා ධූරයේ පුරන විදියට කියා දෙන්නවා. නමුත් කරන්නේ ග්‍රන්ථ ධූරයේ පිරෙන විදියට කියා දීලා රසාවල් ගන්න උපාධි ගන්න කටයුතු. ඒක බුද්ධ ධහම නෙමෙයි. ඒ වගේම දහම් පාසල් බලන්නකෝ. දහම් පාසල් වල තියෙන්නේ මොකද්ද? තරඟ. ඔක රාගය ද්වේෂය මෝහය වඩවනවාද හීන කරනවාද? වඩවන. ඔය තමයි ඔක්කොම සියලු දේ වැරදි. මේවා කියවුවහම මේක කිව්වහම මේවා මතු කළාම ප්‍රකාශ කළාම උඟක් අයට දිදෙනවා. හැබැයි මේක ඇත්ත ටිකක් තිත්තයි. කරන්න දෙයක් හැබැයි ඇත්ත නොකිව්ව මේකෙන් මේ දහම මතු කරගත්තෑන් වැඩකුත් නෑ. බුදුහාමුදුරුවොත් එදා කළේ ඔයිට වඩා තිත්ත ඇත්ත කිව්වේ. හැබැයි ඇත්ත ඇත්තමයි පරම සත්‍යයි. තිත්ත වුණත් කරන්න දෙයක් නෑ. ඉතින් ඒකින්ද මේක අපි කවුරුත් මේ ලංකාවේ මිනිස්සුන්ව සියලු සිංහල බෞද්ධයාව මම්මුලා කළා අතරමං කළා නිවන වැහුවා. කොහොමද? අර මහා සාංගික නිකාය කියන මහායාන ආගමෙන් ආපු වැරදි වැඳුම් පිදුම් යදුම් පැතුම් උගෙන්න බලන්නකො. දැන් මේ පන්සල්වල ඔක්කොම දේවාලනේ තියෙන්නේ. ඈ ඔය කොහෙන් ආපුවද? ඔය බුදුහාමුදුරුවෝ කියපුවද? නෑ. ඔයට ගිහිල්ලා මිනිස්සු මොකද කරන්නේ? එක්ක චාප කරනවා, එක්ක අස් කවි කියනවා, එක්ක තෙත් කවි කියනවා. ඔය එකක් බුදුදහමට ගැළපෙන දේවල් නෙමෙයි. යදින්න යන්නේ ඔයට. යාඥා කරන්න. යාඥා කරන්නේ අර පොල් ගහන්න යනවා, පලි ගහන්න යනවා, දෙස් දෙවල් තියන්න යනවා, මරලා තෝනි දෙන්න යනවා. තව නොයෙකුත් දේවල් කරන්න ගිහිල්ලා මේ මුළු විශ්වයම කිලුටු කරලා තමන්ගේ හිතත් කිලුටු කරගෙන අර පාපයෙන් පාපයටම අඳුරෙන් අඳුරෙන්ටම යන තත්ත්වයක් ඔය සියලු දේවාලවල තියෙන. වෙන මොකක්වත් ඇත්තේ නැහැ. ඒ නිසා මිනිසුන්ගේ බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ මේ. ඒකයි ඔය දැන් ඔය අතරගම දෙවියන්ගේ උපන්දිනය කියලා දැන් අවුරුදු දෙකකට විතර උඩදී මිනිස්සු ලක්ෂ ගණන්ක අතරගම ගියා. බුදු අතරගම දෙවියන්ගේ නිවන ඉල්ලුවේ. ඔහොම පුරුදු කරලා තියෙන්නේ. නැතුව නිවන කෝ ගාව තියෙන දෙයියෝ ගාව තියෙනවද? තමන් ගා. මේක තේරුම් කරලා දෙන්න බැරි වීම තමයි බුදු ධර්මයේ නැතිවීම ආගමක් මතුවේ. ඒ නිසා ආගමෙන් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් තමන් මේ දහම ධර්මය කුසල ධම්ම තේරුම් ගන්න ඕන. පුණ්‍ය කර්ම තේරුම් අරගෙන ඒකෙන් මිදී කුසල ධර්ම කරන්න. පුණ්‍ය කර්ම නොකර කුසල ධර්ම කරන්න බැරි වා තේරුම් ගන්න ඕන. හොඳයි එහෙනම්. එහෙමනම් අදට මේ ධර්ම දේශනාව අවසానයි. දැන් මේ පින්වතුන්ට ඉතින් මේ බොහොම විශාල පිරිසක් අපේ ගෑතිලක මහත්මයාත් ඒ වගේම බඩල් කුඹුරේ මට නම් අනික් මහත්තුන්ගේ මතක නැ නොඑක් වර විවිධ වර ඇවිල්ලා මාව හම්බ වෙලා මේ බඩල් කුඹුරේ ධර්ම දේශනාවක් කරගන්න ඕන කිව්වා. මේ බඩල් කුඹුරේ පන්සලේ ඒ නායක ස්වාමීන් වහන්සේත් මම බිබිලට වැඩි දවසේ වැඩම කරලා මට බොහොම කාරුණිකව ආයාචනා කළා. බඩල් කුඹුරේ පිරිසක් බොහොම පිරිසක් ඉන්නවා. ඒ පිරිසටත් මේ වගේ ධර්ම දේශනාවක් කරව ගන්න ඕන කියලා. ඉතින් ඒ අනුව තමයි ඒ ස්වාමීන් වහන්සේ මා ගාවට ඇවිල්ලාම කිව්වා. නමුත් යම් හේතුවක් නිසා ඒක පන්සලේ කරන්න බැරි වීම එකත් කර්මයක් උරුම වීමක්. කොහොම වුණත් දැන් බඩල් කුඹුරේ පින්වත් පිරිසටත් ඒ වගේම මේ ආවට ඉන්න අයටත් දැන් ලබන මාසේ බිබිලේ අපේ නාගලවැව අපේ ගරුතර නායක ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයේ ඒ භාවනා වැඩසටහනක් තියෙනවා. දෙසැම්බර් 18 වෙනිදා උදේ 8ට පටන් අරගෙන 18 19 20 21 22 23 කියන දවස් 6ක් සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒකටත් මේ පින්වතුන්ට කැමැති අයට තවත් ඉදිරියට යන්න ඕන අයට තවත් දහම තේරුම් ගන්න ඕන අයට ඒකට සහභාගී වෙන්න විවෘත ආරාධනයක් තියෙනවා. ඒකට සහභාගී වෙලා තමන්ගේ විමුක්ති මාර්ගය තමන්ට සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉතින් එහෙම තවත් අවශ්‍ය නම් මීරිගම භාවනා වැඩසටහන් තියෙනවා හැම මාසෙකම. මේ ඒ මීරිගම භාවනා වැඩසටහන් වලට අපිට අසීමිත පිරිසක් ගන්න බෑ. සීමා සහිත පහසුකම් තියෙන්නේ 400කට විතර. ඉතින් ඒක නිසා ඒ අයට මීරිගමටත් ඇවිල්ලා භාවනා වැඩසටහනකට සහභාගී වෙන්න පුළුවන්. ලබන අවුරුද්ද පුරාම භාවනා වැඩසටහන් ඒ තියෙන දිනයන් දැන්ට ප්‍රකාශ කරලා ඉන්ටර්නෙට් එකේ දාලා තියෙනවා. හොඳයි එහෙනම් මේ කවුරුත් පින්වත් පිරිස දැන් පින් අනුමෝදන් කරන්න ඕන. අපි දැන් මේ පැය දෙකකටත් වැඩි කාලයක් මේ දහම් කරුණු විග්‍රහ කළා, විස්තර කළා, තමන්ගේ හිත පිරිසිදු කරගන්නට උපකාර වන ආකාර. ඒ නිසා මේ සියලුම පින්වතුන්ගේ දැන් මේ වෙන විට හිත යම් ආකාරයකට පිරිසිදු වෙලා තැන්පත් වෙලා. මේ පිරිසිදු තැන්පත් වූ අවස්ථාවේ සිට අපි අපේ ඥාති ධර්මයේ ඉටු කරන්න රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව පිරිසිදු වූ සිතින් ඒ පින් බලාපොරොත්තු වෙන පින් ගන්නට පැමිණ සිටින සියලුම දෙනාටත් ඒ වගේ නොපැමිණි හැම කෙනෙකුටමත් අපේ සියලු ඥාතීන්ටත් සියලු දෙවි දේවතාවන් භූතයන්ට සබ්බ පාන භූත හිතායානුකම්පා දයානුකම්පාවෙන් පින් දීලා පින් පවරලා ඒ අයටත් උදව්වක් උපකාරයක් කරලා ඒ අයවත් මුදවා නිදහස් කරන්නට මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. එතාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං භෝ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමු සතන් සමා හෝතු යාව නිබාන පත්තියා. හොඳයි, සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නටම මේ සියලු ධර්ම කරුණු උපකාර වේවා, හේතු ආසනාව වේවා.